හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත් හේතුන් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ හේතුන් ආර්ය පුද්ගල මහා සංඝ රත්නයටත් නමස්කාර කරන නමස්කාරය වේවා. අපි අද සාකච්ඡාවට පළවෙනිම තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළහ. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළා. මහණෙනි, කාමය අනිත්‍ය හිස්සය විනාශ වන්නා වූ මෝස ධම්මයේ කියන එක විනාශ වන ස්වභාවයත් ආවු. මහණි, මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ අඥානයන් විසින් මගේ කියනු ලබන්නා වූ. මෙලවත්තා වූ යම් මනුස්සකාම ගුණයෝ වෙද්ද, පරවත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලවත්තා වූ යම් මනුස්සකාම සංඥා වූ වෙද්ද, පරලොවත්තා වූ යම් දිව්‍යකාම සංඥා වූ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මේ මාරයාගේ ස්ථානය වේ. මාරයා දමන කෑම වේ. මාරයාගේ කොටු ගාල් වේ. මේ කාමයෙන් අරමුණු කොට සිත්ති ඇති ගන්නා වූ දැඩි ලෝභයද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භයේද යන අකුසලියෝ පවතී. ඒ අකුසලියෝ මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතී කියලා හටගන්නේ. එතකොට මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනිච්චා භික්කවේ කාම තුච්ඡා. තුච්ඡ ධර්මයක්. මුලින්ම කාමය අනිත්‍යයි කියලා කියනවා. ඒ වගේම තුච්ඡයි කියලා කියනවා. ඊළඟට කියනවා මුසා මෝස ධර්ම. මෝස ධර්මය කියන්නේ අපි දන්නවා සත්‍යදිත්තානේ දී අපි බලලා තියෙනවා. ලෝකේ සත්‍යයක් හැටියට තියෙනවා. චතුරාර්ය සත්‍ය අපි නිර්වාණය කියන එක විතරයි සත්‍යයක් හැටියට තියෙන්නේ. අනිත්‍ය ඔක්කොම මුසාව මෝස ධම්ම. මයා කතමේතං. ඒ කියන්නේ මායාවකින් කරන ලද දෙයක් වාගේ. බාල ලාපන බාලයාගේ වචන වලින්. දැන් බාලයන් එක එක වචනයන් අපිට කියනවනේ. අන්න ඒ වචනයන් අහගෙන ඉඳලා අපේ සිත්වල යම් යම් දේවල් ඇති වෙනවා. ඒ සිත්වල ඇතිවෙන්නා වූ දේ නිසා අපි සිතන ස්වභාවයක් තියෙනවා. එතකොට මට ඒක උදාහරණයක් වෙන්න පුළුවන්. ඒ එක අවස්ථාවක විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ වෙච්ච සිදුවීමක්. ඒ එක පුද්ගලෙක් කාන්තාවකගේ යම්කිසි ශරීර කොටසක් මමයි මගේ යාළුවෙක් ඉන්න තැන එයා ඒක විස්තර කරනවා. ඒ විස්තර කරනකොට ආගෙන ඉඳලා ඉතින් මගේ යාළුවා ඒ වෙලාවේ අපි දෙන්නගේ මුන් දිහා බලලා ඉතින් ඒ මගේ යාළුවක බෝධිසත්වයෝ සහ නරුමෝ කියලා අර මනුස්සයාට. එතකොට අර මම මේ පෙන්වන්නේ ඒ වගේ බාල වචනයක් කවුරු හරි කිව්වහම දැන් අපි තු පාසලක ළමයෙක් ඉන්නවා කියලා. තරුණ ළමයෙක් කාන් බෝයි කෙනෙක් හරි ගර්ල් කෙනෙක් හරි අර එහෙම කිව්වට පස්සේ ඒ ළමයා කලින් ඒ වගේ සිතුවිලි නැති වුණාට පස්සේ එයා සිතන්න ගන්න බලන්න ගන්නවා අරය කිව්වේද ඇත්තද කියලා. වචනේ ආවට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? යාගේ සිත එතෙන්ට අල්ලනවා. ඒ සිත ඇල්ලුවට පස්සේ ඉතින් අර නාම රූපයන් කියන්නේ ඔක්කොම වැඩෙනවා. අන්න ඒක තමයි අර බාල ලාපණේ කියන්නේ බාලයාගේ වචනවලින්. දැන් ඕගොල්ලන්ට කියනවා කවුරු හරි මේ සිඩ්නි ඔපරා හවුස් එක තියෙනවා. හරි ලස්සනයි කියලා. එතකොට අර මේ වචනේ හින්දා එහෙනම් ළමිනුත් කියනවා යන්. අන්න ඒ වගේ අදහස් ඇති වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි අපේ දේවල්ට හැදිලා තියෙන්නේ. අන්න ඒක බුදුහාමුදුරු මෙතන පෙන්නන මේ බාලයාගේ වචනය මායාවකින් කරන ලද්දක් කියලා. එතකොට මේ බාල ලාපන ඊළඟට මේ බුදුහාමුදුරු දේශනා කරන මේ ਦਿੱට්ඨ ධම්ම කාමී අපිට දැනට තියෙන කාමයන් තියනවද? පස්සේ ඇතිවෙන්නා වූ කාමයන් තියනවද? ਦਿੱට්ඨ ධම්ම කාම සංඥා කාමයන් නිසා ඇතිවෙන්නා වූ සංඥාවන් තියනවා අපිට. සුඛයි කියලා, සුබයි කියලා ආදි වශයෙන් ඇතිවීමක් තියෙනවා. මේ සංඥාවන් තියෙනවා. මේ පස්සේ ඇති වෙන කාම සංඥා. දැන් අපි කෑමක් කන්න ඉස්සෙල්ලා අපිට යම්කිසි සංඥාවක් තියෙනවා. ඒ කෑම කෑවට පස්සේ රස කෑමක් කෑවා කියලා සංඥාවක් තියෙනවා. අන්න ඒ වගේ පස්සේ ඇතිවෙන්නව පෙර ඇතිවෙන්නව පසු ඇතිවෙන්නව සංඥාවන් තියෙනවා. උභය මේ තමයි දෙකම. මෙතන පෙන්වන මේක මායයට යටත් වෙනවා කියලා. මාර දෙයියන් කියලා කියන්නේ ඒකයි. මාර දෙයියන්. රෙලම් එක කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් මායයට යටත් වීමක් තියෙනවා. මාරස්ස විසයෝ. ඒ කියන්නේ මායයාගේ ඩොමේන් එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මායයාගේ ස්ථානය කියන එක කියනවා. මාරස්ස නිමාපෝ. මේ මායයා විසින් දමන කෑම. දැන් අපි හැමෝම ඉන්නේ මාරගේ කුකුල් කොටුවේ. ඒ කෑම කාල ජීවත් වෙලා ඉන්නවා. රස්සාවක් කරනවා. එතකොට ඒ කෑම කකා ජීවත් වෙන එක තමයි මේ කරන්නේ. මාරස්ස නිවාපෝ. මාරස්ස ගෝචරෝ. ඒ කියන්නේ මේ ගෝචර කියලා කියන්නේ රේන්ජ් කියලා කියන කොටුව කියලා කියන සිංහල භාෂාවෙන්. ඒ අපි ඇහැට යම් කිසි රූපයක් දකින දුරක් තියෙනවා. ඇහැට පේන දෙයක් තියෙනවානේ. ඒ පේනා වූ දේ සියල්ලම මේ මායාවේ මේකට යටත් වෙනවා. ඇහින්නා වූ දේ තියෙනවානේ. ඒ ඔක්කොම මායාවේ රේන්ජ් එක ඇතුළේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කුකුල් කොටුවේ එළියට පැනලා නෙමෙයි. ඒක ඇතුළෙමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතේති පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාප සම්මත්තති. අභිජ්ජාව කිනක ඇති වෙනවා. කවටිස්නස් කියලා කියන්නේ ලෝභය ඇති වෙනවා. ව්‍යාපාදේ ඇති වෙනවා. කියන්නේ අභිජ්ජාව ඇති වුනහම අපි මොකක් හරි කියනවා. යම් කිසි දෙයක් දැකලා මේක මගේ වේවා කියලා. ව්‍යාපාදේදී අපි කියන්නේ නැසේවා මැරේවා කියන ස්වභාවය. ඊළඟට සාරම්භයේ කියන එක ගත්තාම ඕක තමයි මේ කම්පිටිෂන් එක කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඔය මේ අපි මොකක් හරි දෙයක් අපි තුම් පයිරස් ඩිස් එකක් කියලා අඩු කරලා තියෙනවා නම් ඕක අර ලාභ ඒ කම්පිටිෂන් එක ඇති කරන්න තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ. ඒක දැම්මහම මේ මිනිස්සු දෝල යනවා මේක ගන්න. මේක ගන්න ගිහිල්ලා ඉතින් අපි තුම් එක ඩිෂ් එකක් නම් තියෙන්නේ අන්තිම ඩිෂ් එක දෙන්නේ කත දානවා නම් අපිට පේනවා ලොකු කම්පිටිෂන් එකක් එකේ තියෙනවා කියලා. ගුටි ගන්න තමයි වෙන්නේ නේ දෙන්නත් එක දෙපැත්තට අදිනවා. ඒතර අන්න ඒ වගේ මේ ලෝකේ එක රස්සාවක් තියෙන්නේ. ඉතින් ඒකට දෙන්නේක් ඇප්ලයි කරනවා. මෙතනක් තියෙනවා නේද? ඒතර ওই විදිහට සාරාම. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව එක බමුණේ මොකද මහාන වෙන්න ගිය කියලා. ඉතින් අපි අහලා තියෙන්නේ නම් මේ මොකද්ද මේ කලකිරිලා කියලා නේද? අර මහල්ලෙක් මලමිනියක් ওই විදිහට දැක්කා කියලා නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ සාරාම්පේ. ඒ කියන්නේ කම්පිටිෂන් එක කියන එක දැකලා ඒ විදිහට තමයි බුදුහාමුදුරුවෝ ඒකෙන් කරගන්න දේවල් දැකලා මෙහෙම ගියයි කියන්නේ. ඒකට අපි මේක බලන ඩයග්‍රෑම් එකේ තව ටිකකින් මේවා තියෙන තැන. එතකොට මෙන්න මේ දේවල් කොහොම කල්පනා කරනවා මෙන්න මේ දේවල් වලින් අපිට ඇති වෙන්නේ පාපක අකුසල ධර්මයන්. අභිජ්ජා ව්‍යාපාදේ සාරම්භය කියන එක කියලා. එතකොට මේ බුද්ධලයා කල්පනා කරනවා මේ මම මේවා අන්තරාය පිණිසයි මගේ පවතින්නේ. මම මේ මාන්‍ය ඇහිලා ආර ශ්‍රාවක සෙමේ මිසේ ප්‍රත්‍යක්ෂ කෙරේ. යම් දිට්ඨි ධම්ම කාමියෝ යම් සම්පරායික කාමියෝ යම් දිට්ඨි ධම්ම කාම සංඥා කෙනෙකු යම් සම්පරායික කාමා සංඥා කෙනෙකු වෙද්ද මේව තෙල කාම සංඥා යන දෙකම මරුට තැන්නේ. මරුට විශේෂ වේ. මරුගේ නිවාසය. තෙල මරුගේ ගෝචරේ. මෙම කාමගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භ යන ලාමක අකුසල ධර්ම පවත්නාහ. මේ තුන් කෙලසම මේ ශාසනයේ වෙන ආර්සාවකයාට අන්තරාය පිණිස වේ. මම කාම ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු. ඒ කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්මයන්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හරියට මඟ. ඊළඟට ඔය විරිය. ඊළඟට අපි තියෙනවනේ භාවිතා කරන බොජ්ජංග. ආදි වශයෙන් මේ බෝධිපාක්ෂික ධර්මයන් අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් මැනවේ. ඊතා එක මම විපුලව මහත්ගත සිතින් කාමගුණ ලෝකයෙන් මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික කර්මණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසල අවිද්‍යාව ව්‍යාපාදේ සාරම්භය වෙද්ද ඔහු නොවන්නා වූ. ඔවුන්ගේ දුරු කිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන්නා ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ වූ ධානයට හේතු සමාධිය වූ පහදී. මනා පැහැදින් ඇති කල්ලි යථාත්මී කම්පාන වන ධාන සමාධියට වූ පැමිණේ. ප්‍රඥාවෙන් වූ මිදේ. රහත්තේ නමුත් ශරීරයගේ මිදීමෙන් මරණින් මත්තේ යම් කාරණකේ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයන් වේද ඒ කුසල චතුත්ත්‍ය ධාන සමාන වූවක් යන්නේ මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවන කෙලසුන්ගෙන් කම්පාන වූ දේන සමාධියද හිත වූ ප්‍රතිපදාවයයි කියන ලබ දැන් මෙතන පෙන්නනවා මේ පුද්ගලයා මෙතෙන්දි කරන්නේ මොකද්ද මේකෙන් මේ මායාවේ දෙයක් මේ කියලා කල්පනා කරලා මේ කාමයන් කියනවා මේ පුද්ගලයා කල්පනා කරනවා මම මේ ලෝකෙන් අභිභූය ලෝකං අදිත්තාය මනසා කියලා මම මේ 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 දේවල් වලින් මම අයින් වෙලා ජීවත් වෙනවා මේකෙන් අයින් වෙලා ජීවත් වෙනවා කියලා අදිෂ්ඨානයක් තමයි මේ කරන්නේ මේ කාමයන් මට ඉපයි කියලා අදිඨානක් කරනවා ඒ අදිෂ්ඨානෙ හේතු කොටගෙන මේ පුද්ගලයා මේ චතුත්ත්‍ය ධානයේ හෝ ඊට එහා පැත්තේ ධානයෙන් දක්වා එයා ගමන් කරනවා දැන් අපිට පුළුවන් මේක පොඩ්ඩක් මේ ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොතින් පළවෙනිම අපි දැනගන්න මේ ස්ලයිඩ් දෙවෙනි ස්ලයිඩ් එක අපි මේ බලන්න පළවෙනිම අපි දැනගන්නවා පළවෙනිම අපිට පේනවා අපිට පේනවා මේකේ අපි කබලිකාර ආහාරය තියෙනවා ඒකේ රූපය මේ කබලිකාර ආහාරය නිසා අපිට මේ සුබයි කියලා සංඥාවක් ඇති වෙනවා ඒක අපි සුඛයි කියලා දැනගන්නවා ඒක නිසා අපිට අත්තා සංඥාව මගේ කියලා කතාවක් ඇති වෙනවා මේක නිසා අපිට ඇති වෙනවා මේ සංකල්පයක් මේ සංකල්පයන් අපි ඇති වුණාම දැන් අපි මේ ප්ලෑන් ගහනවා කියලා කියන්නේ අපි හිත කොළඹ යනවා බ්‍රිස්බේන් යනවා ආදී වශයෙන් හිම තියෙනවා අන්න එහෙම ප්ලෑන් එකක් සංකල්පයක් ඇති වෙනවා. මේ සංකල්පයට තිබෙනා වූ රාගය තමයි කාමය කියලා කියන්නේ. මේ සංකප්ප රාගය කියන එක තමයි කාමය කියන එක කියන්නේ. ඉතින් මේක අපි දැන් ටිකක් දිගට බලලා තියෙන හින්දා අපි දන්නවා මේක අපි මනසෙන් අපි හදාගන්න දෙයක් කියලා. මනසෙන් අපි එකතු කරලා හදාගන්න දෙයක් තමයි මේකේ තියෙන්නේ කියලා අපි දන්නවා. එතකොට මෙතන මේකේ මේ ඩයග්‍රෑම් එකේ ගන්න තියෙන්නේ මේ මෙතනින් යම් කිසි රූපයක් ආවම මේ පැත්තේ මේ විඥානයේ මෙතන කැරකවීමක් තියෙනවා. මේ සංකල්පයන් එක්ක මේ මෝහ සල්ලේ නිසා මේකේ කැරකවීමක් තියෙනවා. මේක කැරකීම හේතු කොටගෙන තමයි මේ කාමයේ කියන එක ඇති වෙන්නේ. මේක යම් කිසි ආකාරයකට මේ පැත්තේ කැරකීමක් වෙන්නේ නැත්තම් මගේ මේ රූපයන් කියන ඒවා මම උස්සලා ගැනීමක් වෙන්නේ නැහැ. ඒක නිසා ඇතිවෙන්නා වූ කාමයක් මට නැහැ. ඒතොර මේක මේ පැත්තේ කැරකින එක කවදාරි නතර වෙනවද? මෙහිම කාමයක් මට තියෙන්නේ නැහැ. මේ පැත්තේ ඇතුණා වූ හේ හේතුවෙන් තමයි මේ පැත්තට මම ඇවිල්ලා තියෙන්නේ. ඒතොර මේක නතර වුණොත් මේ විඥානීය නිරෝධයක් කවදාරි සිද්ධ වෙනවද? මේක නැති වෙනවා. ඉතින් මේක විඥානය ඇති වෙන්න හේතුවනේ මොකද මේ? රූපේ. රූපේ නිසායි මම මේ පැත්තට ගමන් කළේ. එතකොට මෙහෙමනම් අපිට පේනවා මේකට මේ රූපය කියන එක නිමිතක් වුණා. අතන උසයි මෙතන පාතයි මෙතන පහ කහ පාටයි ආදී වශයෙන් යම්කිසි නිමිතක් ගැනීමක් තියෙනවා ඒක ප්‍රත්‍යක් වුණා. අනිත් අතට ගත්තාම මේ අපේ තියෙනා වූ මේ සුබ සුඛ කියන අපේ සංඥාවන් කියන ඒවා ඒක හේතු වුණා. මෙතන හේතුප්‍රත්‍ය නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. කවදා හරි මේ හේතුප්‍රත්‍යයන් නැති වෙනවද? ඒක නැතිවීම හේතු කොටගෙන මගේ මේ විඥානයක් සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ කාමයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඇහැයින් රූපයක් දකිනවා පමණයි. එතනින් එහා පැත්තට මොනවක්වත් ඇත්තේ නැහැ කියන එක දන්නවා. එතකොට මේකෙන් අපි කෙටියෙන් බලනවා නම් අපි මේක කල්නුත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ අර්ථය තමයි මේක අපිට ගන්න තියෙන්නේ. දැන් ඊළඟට මේ ඩයග්‍රෑම් එක ඔයගලන්ට මතක ඇති මේ තයෝ ධම්ම ඩයග්‍රෑම් එකත් එක්ක බලමු ඩයග්‍රෑම් එක. දැන් මෙතන තියෙනවා අපි මෙතෙන් කතා කළා අභිජ්ජාව තියෙනවා කියලා. අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි. එතකොට මේ සාරම්භයේ කියන එක ලකුණු කරලා තියෙනවා මෙතන මේක ඇති වෙන්නේ මේ කෝසජ්ජයේ ඉඳන් 6.2 immorality දුස්සීලභාවයට කියන එක යනවානේ. ඒ ලයින් එකයි මේ 1.3 මෝහයේ ඉඳන් අපි මේ දේශයට යන ලයින් එකක් තියෙනවානේ. ඒ ලයින් එක කැපෙන තැන තමයි හරියටම මේ සාරම්භය කියන එක තියෙන්නේ කම්පිටිෂන් එක කියන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ ද්වේෂයයි මේ පැත්තේ තියෙන ද්වේෂයයි මේ සාරම්භයයි කියන එකත් සම්බන්ධතාවයක් එකට තියෙනවා කියලා. කම්පිටිෂන් එක තියෙනවා කොහොමද ද්වේෂය තියෙනවා නේද? ද්වේෂය තියෙනකොට මේ පැත්ත මේ කතාවත් ඔය විදිහටම තියෙනවා. ඒක නිසාම ඉතින් මේකේ තියෙන මේ පැත්තෙන් දිගට ගත්තොත් එහෙම මේක හරියටම මෙතන ඉඳන් ඉරක් ඇන්දොත් යන්නේ මක්කේට. මක්කේ ගිහිල්ලා මේක නිකන් ට්‍රයැන්ගල් එක වගේ එතන හැදීමකුත් තියෙනවා. මගේ කියලා ගැනීම පස්සේ ඇති වෙන දේ. ඊළඟට අපිට මේක මේ පස්සේ වුණ වෙන නිසා මම මේ ලකුණු කරලා තියෙන්නේ. ඔය අවසානෙට පෙන්වන මේ අහනුයි මමනුයි එකහුව වෙන තැනක් තියෙනවා කියලා. ඒක තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේ සංඥාව තියෙනවානේ. මේ සංඥාවයි ඉඳන් අපි මේ පලාසයට ඉරක් ඇඳාම මේ රතු පාටින් ඇඳලා තියෙන සංඥාවේ ඉඳන් පලාසයට ඉරක් ඇඳලා තියෙනවා. ඒක ඉරක්. අනිත් ඉරල මේ තීන මෙද්දී ඉඳන් ඉරක් ඇඳලා තිනවා. සම්ප්‍රප්පලාපී කියන එක මේ F ආකෘතියෙන් තැනට ඉරක් ඇඳලා තියෙනවා. මේ දෙක කපන තැන තියෙනවානේ. මේ දෙක කපන තැන තමයි මේ අහනුයි මමනුයි කියන දෙන්න එකට එකහුව වෙලා ඉන්න තැන. ඒක අපි අන්තිමට භාවිතා කරමු. එතකොට දැන් මෙන්න මේකේ පෙන්වන දෙයක් තමයි දැන් මේ ධර්මයේ කියන්නේ මොකද්ද? මේකෙන් ඇතිවෙන්නා වූ මේක ඇතුලේ තියෙන ඔක්කොම නරක දේවල් නේද? මේ ඔක්කොම කොටු ගහලා ඉරි ගහලා පේනවා. ඉතින් හරියට පුදුමාකාර විදිහට මේ අඳින්න පුළුවන් පාරවල් ඇඳලා තියෙන තවත් දේවල් කොච්චර මේකේ තියෙනවද? ඒතර මේක මහා අවුලක්. මේ කාමයේ නිසා නේද මේ ඔක්කොම අවුල ඇතිලා තියෙන්නේ. මේ රූපේ නැත්තම් මේ අවුල මෙතන නැහැ. මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේක. දැන් මේ පුද්ගලයා මේක තේරුම් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ දැන් ඇත්තටම කියනවා නම් මේ ඉරක් ඇඳුතින් අභිජ්ජාවෙන් ඉඳන් සාරම්භයට මොකද වෙන්නේ? බලන්න අභිජ්ජාවෙන් ඉඳන් සාරම්භයට ඉරක් ඇඳුතින් උගලන්ට පේනවා මෙන්න මේ පොයින්ට් එක තරහා ඕක යනවා කියලා. මේ මෙතන තියෙන්නේ මේ මච්චිරියක් කියලා දින තන තිනවනේ. ඕක හරහා ඕකේ ගමන් කිරීමත් එක ලයින් එකට බුදුහාමුදුරු මේ ධර්මයේ දැකලා තියෙනවා. අභිජ්ජාව මෙතන මේ පොයින්ට් එක ඇති වෙන්නේ මෙන්න මේ ව්‍යාපාදීම කියන එක මේ ජරාව හරහා රිෆ්ලෙක්ට් වෙලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. මේ ව්‍යාපාදී මේ ජරාකින් ලයින් එක හරහා රිෆ්ලෙක්ට් වුණොත් මෙන්න මේ පොයින්ට් එක එනවා. ඒතකොට මේ තුන බුදුහාමුදුරු පේනවා මෙතෙන්ට. අභිජ්ජාව ව්‍යාපාදේ සාරම්භය. එතකොට මේ කාමයේ හේතු කොටග ඇති වෙන්නේ ඔන්න ඔය දේ කියන එක තමයි බුදුහාමුදුරු දැකලා තියෙන්නේ. එතකොට මේකේ නිසා මේ ඇතිවෙනා වූ අවුල මෙන්න මේ කොටුව මේ පල්ලෙහැන් පේන්නේ මේක තමයි මේ අපේ තුඹහවාගේ තියෙන කොටුව. මේක තමයි අර මාරයාගේ කුකුල් කොටුව. මේකෙන් පිට තැනක තමයි අපි ඉන්න ඕන. මේකෙන් එළියට පැනලා තමයි අපි ඉන්න ඕන. එතකොට මෙන්න මේ දේ තේරුම් අරගෙන මේකේ තියෙන මාරයාගේ දමන කෑම, මාරයාගේ ස්ථානි මම මේකෙන් එළියට පැනලා ඉන්නවා කියන එකයි අදහස් කරන්නේ. ඒතර තමන් එළියට පනින්න කරන ක්‍රමය බුදුහාමුදුරු පෙන්වන පළවෙනිම මම මේක එළියට පනිනවා කියලා අදිෂ්ඨානය. හිරේ ඉන්න මිනිස්සයා හිරෙන් ගැලවෙන්න නම් එයාට අදිෂ්ඨානයක් තියෙනුනේ මම මේ හිරේ යනවා කියලා. නැත්තම් එයාව නිදහස් කරා වුණත් එයා හිරේ ඇතුළට වෙලා ඉන්නවා. ගෙදරක ඉන්න මිනිස්සයා ගෙදරින් යන අදිෂ්ඨානයක් තියෙනවා. අන්න ඒ වගේ තමන් කුකුල් කොටුවේ ඉන්නවා කියලා දැනගත්තා නම් කුකුල් කොටුවෙන් යන්න අදිෂ්ඨානය තමන්ට තියෙනවා. අන්නේ අදිෂ්ඨානය තමයි පළවෙනියම ගන්නවා. දැන් රහතන් වහන්සේ මට බෙන්දලා දීලා තියෙන්නේ මුසාවාද පරුසාවාච කියන ඒවා නැති කරන්න නම් අමුතු ක්‍රමයක් නෑ. අදිටම් කරන්න ඕන. අදිටම් කරනවා මම මේට මෙහෙම මට එපා කියලා. ඒ අදිෂ්ඨානයෙන් තමයි තමන් යන්නේ. ඒ වගේ තමයි මම මේකෙන් එළියට යනවා කියලා අදිටම් කරනවා. ඒක ලොකු දෙයක්. ඒ අදිෂ්ඨානය. අන්නේ ඒක උඩ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පළවෙනියටම මේ පුද්ගලයාට මේකෙන් එළියට යන්න චතුත්ත්‍ය ධානයේ සහ ඒකෙන් එහා පැත්තට ඒ සමාධින් කිනියම ඇති කරගන්න තියනවා උදේ තාමී පයි කියන එක භාවිතා කරගෙන. ඊළඟට බුදුහාමුදුරුවෝ ආයෙත් දේශනා කරනවා යලුදු මහණෙනි ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවාක්ෂ කෙරේ. යම් දිට්ඨි ධර්මක කාම කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද මේ දිට්ඨි ධර්ම කාම සංඥාවට සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම්කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි. මෙසේ පිළිපන් එම පිළිවෙත බහුලකට වෙසෙන ඔහුගේ සිත ඒ මනස අරිහත්තේ කියන කාරණේ පැහැදෙනවා කියන එක වෙනවා. සම්පසාදේ ඇති කල්ලි ඒතාත්මේ විදසුන් නොවනේ රහත් බවට පසක් කරේ. ආනින්ද සමාපත්තියට සමාදි. මරණින් මත්තේ තල කරුණ විද්‍යාමාන වේ. යම් කරුණකින් මේ මහාන උපදින නිසි විපාක විඥානෙ වී නම් ඒ කුසල ආනින්ද ස්වභාවයට පැමිණ වන්නේය. මානිනී මේ දෙවිනි චතුත්ත්‍ය ධ්‍යාන සංඛ්‍යාත ආනින්ද ප්‍රතිපදාවයයි කියන්නේ. දැන් මෙතෙන්දි පෙන්නනවා මේ රූපය කියන එක දැන් බුදුහාමුදුරු මේකට එක්කව බලන. මුලින් කියවුවානේ කාමේ කාම සංඥාව. ditta dhamma kaam batta samparayaka කියලා ගත්තා කාම වශයෙන්. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා මේ යම්කිසි ආකාරයකට යම්කිසි රූපයක්. දැන් බුදුහාමුදුරු යනවා කාමයේ ගැන මුලින් කිව්වා දැන් කියනවා රූපයක් ගැන. එතකොට මෙන්න මේ අරවට අමතරව මේ රූපයක් තියනවාද? මේ රූපයන් මේ සියල්ලම මේ සතර මහා භූතයන් නිසා පවත්තාන රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. ඒකේ අර්ථය මොකද්ද? මේ රූපේ නොවන්නේ නම් මේ කාම කාම සංඥා කියනියො වෙන්නේ නැtei කියන එකයි බුදුහාමුදුරු මේ පෙන්නන්නේ. රූපය නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේක කෙනෙක් මේක තේරුම් ගන්නවද? ඒ තේරුම් ගත්තට පස්සේ මේ පුද්ගලයාට පේනවා මේක රූපේ නොවන්නේ නම් කාම කාම සංඥාවන් මට ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින්දී අපි කල්පනා කරනවා එහෙමනම් මේ රූපය කියන එක ප්‍රසූචි ගොඩක් වශයෙන් කල්පනා කරනවා නම් මේකේ මේ කෙලසොටු මල මුත්‍රා දින දෙයක් කියන එක කල්පනා කරනවා නම් ඒක මගේ නෙමෙයි කියන අර්ථය ගන්නවා නම් මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒක ඉක්මවලා කියන්න. මතකනේ අර අපි දදතු පුඤ්ඤම් පවඩදි ගාතාවෙදී එහෙම භාවිතා කළානේ මේ අසූචි බාහිර තියෙන දේ මගේ නෙමෙයි ඇතුළේ තියෙනවා මගේ නෙමෙයි කෙස් මගේ නෙමෙයි ආදි වශයෙන් නේද? අන්න ඒ විදිහට මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා කල්පනා කරලා මේක ඔක්කොම දේවල් ඒ සතර මහා භූතයන්ගෙන් පවත්නා රූපේ උඩයි මේක වෙන්නේ කියලා කල්පනා කළා. ගයන එයා පුළුවන්කම තියෙනවා ඒ රූපේ ඉක්මවල ඒ චතුත්ත්‍ය ධානයේ ඒ සමා ආනේජ සම්පායයට යන්නේ. ඒ කියන්නේ මේ ආනේජ කියලා කියන්නේ ඉම්පර්ටබල් කියලා කියන එක. ඒ කියන්නේ සෙල්ලෙන්නේ නැතිකම. දැන් අපි මනස හෙල්ලෙනවා කියන එකනේ තියෙන්නේ. මේ පැත්තට යනවා මේ පැත්තට යනවා. එහෙම සෙල්ලෙන්නේ නැති මනසක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යලුදු මහණෙනි ආර්ය ශ්‍රාවකතමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dhamma kāmiyot යම් සම්පරායක කාමියොත් ඇද්ද? මේ ditta dhamma kāma saññāවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද? යම් ditta dhammaක රූපයොත් යම් සම්පරායක රූපයොත් ඇද්ද? යම් ditta dhammaක රූප සංඥාවකුත් යම් සම්පරායක රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණාව විසින් අභිනන්දනා කරන්නට නොනැසි වෙයි. අභිමානින් කියන්නට නොනැසි වෙයි. බැසගෙන සිටීමට නොනැසි වෙයි. ඒ කියන්නේ මෙතෙන්දි ගන්නවා මේ නාභි නන්දති නාභි වදති නජෝ සායතිට්ඨති කියන අර්ථය. අන්න ඒක ගන්නී කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ කෙනෙක් කල්පනා කරනවා මේක අනිත්‍යයි. ඉතින් අපි දන්නවා අර සමාධි භාවනා සූත්‍රයේදී මේක හැදිලා තියෙන්නේ රූපේ සමුදය අස්තංගමී. සමුදය ඇති වෙලා තියෙන්නේ මොකද්ද? සතුට සොයලා ප්‍රකාශ කළා පිළි අරගෙන තබාගෙන මේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන එක. දැන් මෙතන පෙන්නනවා ඒක හිම කරන්නේ නැත්තම් ඒ කියන්නේ නාවිනන්දති නාවිවදති නජෝසාය තිට්ඨති කියන්නේ අස්තංගමී කියන්නේ. එතකොට මේ සමුදය අස්තංගමී අර්ථය තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට මෙතන පෙන්නනවා මෙහෙම වෙන්නේ නැත්තම් මේ දෙකම මේකම සම්පූර්ණේ අනිත්‍යයි. යම් කිසි දෙයක් තියනවාද මේකේ සමුදයක් තියනවා අස්තංගමයක් තියෙනවා. මේක ඒ නැති වෙන දෙයක්. දැන් මෙහෙම භාවනා කරපු පුද්ගලයෙකුට සමුදය අස්තංගමේ දැකපු පුද්ගලයෙකුට දැන් පේනවා මෙහෙම නැති වෙන දෙයක්. දැන් අනිත්‍ය කියන එක වැටහිවන්නේ අනිත්‍ය කියන එක වැටහිච්ච පුද්ගලයා බලනවා මෙහෙම දෙයක් අපි අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා. නැති වෙන දෙයක් මොකටද මම ගන්නෙ? දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරවල් දොරවල් තියෙන දේවල් වස්තු අපි අල්ලගෙන ඉන්නවා. දැන් යම්කිසි ආකාරයකට ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ තව චුට්ටකින් මැරෙනවා කියලා. ඒ මැරෙනවා නම් මම මේව අල්ලගන්නේ නැහැ. මේක මගේ නෙමෙයි කියලා අතහරින්න ස්වභාවයක් තියෙනවා. මම තව චුට්ටකින් මැරෙනවා. මැරෙනවා නම් මට මොකද්ද කියන එක එනවා. අර බලලා මේක අනිත්‍යයි කියලා තීරණ ගත්තට පස්සේ ඒ නැති වෙන දෙයක් මගේ කියලා ගන්න වටිනවද කියන එක තමන් කල්පනා කරනවා. එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කළා මේ පුද්ගලයා ඒ එහෙම සිටීම හේතු කොටගෙන මේ සම්පූර්ණ මේකෙන් එයාට අයින් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. නැති වෙන දේ කියන එක. ඒකනේ අර මරණය මෙනෙහි කළාම මනුස්සයෙකුගේ සිත හොඳට විසාන වෙලා අයින් වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ තොන්නේ හේතුව. අර ඒ වෙලාවේදී කල්පනා කරනවා දැන් අපි ඉන්නකම් අපි බලන්නේ යම පවත්තන්න. රස්සාව කරන්න ඕනේ, බඩු ගේන්න ඕනේ, ගෙව කන්න ඕනේ, අරව මේ ඔක්කොම කියනවා. මැරෙනවා කියලා ගත්තාම ඒක අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියන එක අපි හරියට දන්නවා නම් ඒ දේ දේවල් අපි අභිනන්දනා කරන්න වටින්නේ නැති කියන එක එනවා. නාබිනන්දති නාබිවදති නජෝසායති ඉද්දති. එහෙම ගත්තාම අපිට මේ තුන්වෙනි ද ආනෙන්ජ සප්පාය බුදුහාමුදුරු දේශනා කරනවා මේ තුන්වෙනි කාරණිය කියලා මෙතෙන්ට යන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරු නැවතත් දේශනා කරනවා මහණෙනි නැවත අනිකක්ද කියනවා. ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද්ද, පරලෝ යම් කාමයෝත්තේද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, මෙලෝ යම් රූපයෝත්තේද්ද, පරලෝ යම් රූපයෝත්තේද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, යම් කම්පානෝන ධාන සංඥාවෝත්තේද්ද. හරි, ඉස්සෙල්ල කිව්වට වැඩිය දැන් මේ දක්වා ඇති කරගත්තා වූ ධාන සංඥාව කියන එක බුදුහාමුදුරුවෝ මෙතෙන්ට එක්වලා තියෙනවා. මුලින් අපි රූපයක් ගැන කතා කළා, මුලින් කාමයක් ගැන කතා කළා, ඊට පස්සේ රූපයයි රූප සංඥාවයි කියන එක ගත්තා. දැන් ඒවයින් අයින් වෙලා දැන් තියෙනවා ධානි, මේවා ඉපයි කියලා. ඒක හරියට කුණු ගොඩක් කියන එක තියෙනවා. දැන් අතු ගාලා අයින් කළා, කුණු ටික නැතිය කියලා යම්කිසි ආකාරයකට පිරිසුදුකමක් මනසේ පැහැදීමක් තියෙනවා. මේ පැහැදීම හේතු කොටගෙන යම්කිසි දෙයක් තියෙනවා, සමාධියක් ඇති වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා, කුණු ගොඩ අතුගාලා තමයි අයින් කළා තමයි මේ සමාධිය ඇති වෙලා තියෙන්නේ. අන්නේ ඒ ඇති වෙච්ච සමාධිය පවා මේ සියලු සංඥාවෝ ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද යම් ආකින්චනායතන සමාධියක් වේද්ද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ. එතකොට මේ ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියන එක ගන්නවා. මේවා ඉතුරු නොවි නිරුද්ධ වෙන තැන කොයි වෙලාවක හරි මේවා නැති වෙලා යනවා නම් අන්න ඒ සමාධිය ප්‍රණීතයි කියලා මේ විදිහට කල්පනා කරනවා. එහෙම බහුල කොට වාසය කරන්නා වූ ගෝගේ සිත ආකින්චනායතන සමාධි හේතුවෙ සිත පහදි. පැහැදීම ඇති කල්ලි මේ ආත්මයේ හෝ ආකින්චනායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. රාහත් බවට පත් වෙන ශාරීරික මිදීමේ මරණින් මතු යම් කාරණේ යෝගී උත්පත්ති ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චනායතන කුසල විඥානෙට සමාන වී යන මේ කාරණේ ඇත්තේ මහණෙනි මේ පළවෙන ආකින්චනායතන සමාධියට හිතූ ප්‍රතිපදාවයන් කියන ලැබේ කියලා. දැන් මෙතන ධර්මයේ ගාග ගැඹුරට යන්න පුළුවන් තැන මෙතෙන් ගත්තාම. දැන් මූලික වශයෙන් ගත්තොතින් අපි තේරුම් ගත්ත අවිජ්ජාව කියන එක ව්‍යාපාදේ. අවිජ්ජාව කියන එක අපි දන්නෝ. ඒ වගේම අපි දන්නවා මේ ව්‍යාපාදේ කියන එක. අවිජ්ජාව වුණාම ඉතින් මගේ කියලා අරගෙන ඉතින් ගමනක් යනවා කියලා අපි දන්නවා. ඊළඟට මේ ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. ඒ ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන මේ සාරම්භය කියන එක. ඒතර සාරම්භය කියන එකේ කල්පනා කරන්න බලන්න මේ පැත්තේ තමයි මේ සාරම්භය තියෙන්නේ. මේ පරමාස කාය ග්‍රන්ථයේ මහා පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අපි යම්කිසි දෙයක් අපි හිතමු මේ මුලින් තිබුණා වූ දේවල් රූපයන් කියනවා අපි පහ කරමු. රූපයන් කියන ඒවා ගැන කතා කරන්නේ, කාමයන් ගැන කතා කරන්නේ, දැන් අපි ධානයන් පැත්ත කතා කරනවා. දැන් ඔය අපිට ඇති වෙනව නේද සමාධිය. එක්කෙනෙකුට ඇති වෙනව එක සමාධිය. තව එක්කෙනෙකුට ඇති වෙනව තව සමාධියක්. එයා කියනවා මට මම මෙන්න මෙහෙම තැනකට ගියා මෙහෙමයි කියලා. දැන් මොකද ඇති වෙන්නේ? කම්පිටිෂන් එකක් නේද? මටත් එතෙන්ට යන්න ඕන. එහෙමනේ. අපි ඊළඟට අපි යන්න පුරුදු වෙලා තින්නේ එහෙමයි. තව එක්කෙනෙක් ගියා නම් නැගිය නැති එක්කෙනාට හරි දුකයි. අනේ මට ඔය යන්න බෑනේ. කියලා හිමත් කියනවා තියෙනවා. එතකොට දැන් මේ කුණු කොටවල ඔක්කොම ඉපා කියලා මේ මනසෙන් හිතෙන්නා වූ දෙයක් මෙතන අවිජ්ජාව හේතු කොටගෙන අපි කරකෝන කැරකිල්ල තමයි මෙතන තියෙන්නේ නේද? මෝහය අල්ලගෙන ධානයන් කියනවත් අල්ලගෙන ඒක කරකවන. ඒක කරකවුවාම මෙතනින් අපිට මේ පොඩියට යම් කිසි දෙයක් මේ පැත්තෙන් ඇති වෙනවා. ඒක තමයි මේ සාරම්භයේ හය සහිත මේ ඒ කියන්නේ මෙතන ඉන්න අහංගේ කතාවත් එක්ක තමයි මේ පැත්තෙන් මේ කතාව ඇති වෙන්නේ. ඉතින් මේ ඔක්කොම වේදනාවන් නේද? දැන් අපි හිතමු අර මනුස්සයා කියන අනේ මං හරි හොඳ සමාධියකට ගියා. මේක හරි දුකක් කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? කවුරුත් එතෙන්ට යන්න හදනවද? නෑ. අර හරියට බාලලාපණිය වගේ තමයි ඔකත් බැලුවාම. අපි කල්පනා කරනවා අතෙන්ට ගියා අරයා හොඳයි සුඛයි කියන එක ඉන්නවා කියලා. එතකොට ඒක එතෙන්ට යන්න ඕනි. ගිහිල්ලා බලන්න ඕනේ. නැත්තම් මේක දැනගන්න හම්බ වෙන්නේ නෑනේ. අතෙන්ට ගිහිල්ලා ඉවරලා දැන් මගේ තියෙන යම් කිසි ආකාරයකට වේදනාවක්. ওই පැත්තේ කතාව මේ පැත්තේ කරකිනකොට මේ පැත්තේ මේ වේදනාව හා සම්බන්ධව තමයි ওই ඕනම ධර්මයක් තියෙන්නේ. වේදනාව කොමන්, හැම එකටම කොමන්. හැම විඥානයකටම මේක තියෙනවා. ඉතින් මේක අපි මේ සුඛයි කියාගෙන ඒ පාර යම් කිසි ආකාරයකට එතන ඉන්නවා. ඒතකොට මෙතන ඇත්තෙම කියනවා නම් මේ උද්දච්චය වගේ දේවල් තමයි ඇති වෙන්නේ. දැන් මට නම් ඉන්න පුළුවන් මෙහෙමයි අරය කියනවා අතන හොඳයි කියලා මම එතෙන්ට යන්න ඕන. තිතෙන්ට යන්න බැරි නම් යන්න බැරි වෙලා දෙඟලීමක් තියෙනවා. ඒතකොට මෙතන තනි කර මේ උද්දච්චය මෙතන මේක වටේ කැරගිල්ල කතාවක් තමයි ඇති වෙන්නේ. අර එහා පැත්තේ කැරගීම හේතු කොටගෙන. ඉතින් මෙතනත් මේ ධාන දෙකකට කම්පිටිෂන් එකක් වගේ කතාවක් තමන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මෙතන කියනවා ඇත්තෙම කියනවා නම් මේ මට ඕනි සැප. හැබැයි මේ ලෝකේ තියෙන්නේ දුක්ඛය. ඕකනේ අමතක වෙන්නේ. සමාධියට ගියහම තමතක වෙන දේ තමයි දුක්ඛය කියන එක. දැන් මම දන්නවනම් මට මේ කම්පිටිෂන් එක දිනන්න බෑ කියලා. මේ කම්පිටිෂන් එක දිනන්න බෑයි කියලා මම දන්නවනම් මම මොකටද කැමති වෙන්නේ? දැන් ළමයිකට කියනවා විභාගෙට යන්න කියලා. ලොකු විභාගයක්. ආයෙ ළමයා කියනවා නේ මට බෑ ඕක ඔය තත්ත්වයට මට ලියා ගන්න බෑයි කියලා. එයා එකෙන් අයින් වෙනව නේද? විත්‍රෝ වෙනව නේද? ඒ වගේ මේ දැන් රස්සාවකට ඇප්ලයි කරනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා මට වඩා හොඳ. එතකොට එයාට හම්බ වෙනවයි කියන එකත් වෙන්නේ තියෙන්නේ. එයාත් එක්ක මට කම්පීට් කරන්න බෑ. මං අයින් වෙනව නේද? මම කවදා හරි දන්නවනම් මේ කොයි ධානයට ගිහිල්ලා නම් මේ කම්පිටිෂන් එක මට කවදාවත් තියාගන්න බෑ. මොකද අපි එකින් එකට යනවානේ. නේව සංඥා නාසඤ්ඤායතන කියයි නිරෝධයට කියයි ඔය විදිහට දිගින් දිගටම යාවි. කවදාවත් ඔබ පවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒකනේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්ඛේප පටිසහරණං. අභ්‍යන්තරී සමාහිත බවක් තිනවා කියන වික්ෂේපේ මුලාව කියන එක පහ කිරීම කියන එක. මොකද ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ මේකේ. සාමාන්‍ය මේ මනුෂ්‍ය ජීවිතයක් හදාගෙන අවුරුදු 80ක් 100ක් ජීවත් වෙවි. දිව්‍ය භාවයක් හදාගෙන මිලියන් ගාණක් ඉඳීවි නේද? එතකොට ඒ දිවි ලෝකයේ ඉහළම එකේ ගත්තතින් එහෙම ඉතින් එතන 8 බිලියන් එතන ඉන්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට ඊළඟට ඔහොම ගිහිල්ලා අරූප ධාන වලට ගිහිල්ලා අවසානට නිව සංඥා නාසංඥයකට ගත්තාම මේක 84,000 නියෝන්ස්. එච්චර කාලයක් ඉන්න පුළුවන්. ඉතින් ඔච්චර ඉන්නවා නම් ඉන්න පුළුවන් කම තියෙනවා. කොච්චර ගත්තත් කම්පිටිෂන් එක දැන් එක්කෙනෙක් අරකට ගිය එක්කෙනා කියනවා මේක තමයි බොහොම හොඳ කියලා. ඒක අපි පිළිගන්න ඕනේ. ඉහ භවයන්ගෙන් ගත්තාම ඉහළම වූ එක නව සංඥා නා සංඥායතන මේ මනුස්ස ලෝකෙ නෙමෙයි. බුදුහාමුදුර මේ සූත්‍රයේම අවසානට ඕක කියනවා. එතකොට මේ එච්චර කාලයකට ඉන්න ගියත් අන්තිමට මේ මනුස්සයා කඩාගෙන වැටෙනවා. එතකොට මේක තේරුම් ගන්න මේ කම්පිටිෂන් එක නම් මට කවදාවත් දිනන්න පුළුවන් කමක් නැත්තේ නැති කියලා. අන්න ඒ විදිහට එහෙම ගත්තාම ඒ කියන්නේ මෙයා මෙතින්දි කියන්නේ මොකක්ද හින්නම් මේ සංඥාව කියන එක ලාභයක් නොවේ කියලා තමයි මෙයා පවසන්නේ. මේ ඉහළම ධානයට ගිහිල්ලා ඒ තියෙනා වූ සංඥාව ලාභයක් නෙවෙයි කියලා මෙයා පවසනවා. අන්න එහෙම කිරීමෙන් තමයි මේ පුද්ගලයාට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි මේ සංඥාව ලාභයක් නොවනවා කියන එක අපි ටිකක් බලාගෙන යමු. මෙතන දැන් මේ කාමේ කාම සංඥාවන් හිම ගැන කතා වෙනවා. කොහොමද කියන එක. මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. මේ අපි හතරවෙනි ස්ලයිඩ් එක බලමු. මේ ධර්මය ඕගොල්ලන්ට ඕනනම් බලන්න පුළුවන්. මේක තියෙනවා මේ පෙටකෝප දේශේ සිංහල පොතේ පිටුව 119. ඉංග්‍රීසි පොතේ 119 තමයි උග තියෙන්නේ. මෙතන පෙන්නනවා මේ භවයේද භෝගයේද ව්‍යාකාරයේද කියන එක අහංකාරස්ස පදට්ටාන කියලා. භවං භෝගංච වෝකාර අහංකාරස්ස පදට්ටාන. ඒතර භවය කියලා කිව්වහම අපේ මේ පවතිනා වූ දැන් අපි දන්නවා දෙවිනි පාර ආහාර පාර ගියහම දෙවිනි පාරේ තමයි භව කතා කරන්නේ. භව ඕගේ හිම තියෙනවා. එතකොට අය කියන්නේ මේ වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා මේ පැත්තට අපිට පේනවා භවය කියන එක. එතකොට භවය කියන එක මෙතන වේදනාව කියන කෑල්ල ගත්තා හැකි. ඊළඟට ගත්තාම භෝගය. භෝගය කියලා කිව්වහම අපි දන්නවා මේ අපි ගන්න කබලිකාර ආහාර අපිට භෝග නේද? අපිට තියෙන ගෙවල් දොරවල් තියෙනවා බෙන්ස් කාර් තියෙනවා අර කාර් තියෙනවා මේ ආදි වශයෙන් ඔබ භෝගයේ වශයෙන් පෙන්නවා. ඉතින් මේක මේ කෙනෙකුට හුඟාම මේකෙන් අහංකාරය ඇදෙනවා කියන එක පේන්නේ වෙනසක් තියෙනකොට. දැන් දෙන්නෙක් ඉන්නවා, දෙන්නම කැතනම් ඕකේ වෙනසක් නැහැ. එක්කෙනෙක් ලස්සනයි, අනිත් එක්කෙනා කැතයි. අන්න එතකොට නේද වෙනස තියෙන්නේ. අන්න මේ වෙනසත් එක්ක තමයි කෙනෙකුට ඇදිනේ. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඉනීක්විලිටි, ඉනෙක්සිස්ටන්ස් ඇන්ඩ් ප්‍රොපර්ටි කියලා. අර ඒ විදිහට ඒක ට්‍රාන්ස්ලේට් කළා. හැබැයි එහෙම නැති වුණත් අපිට තේරෙනවා මේක හරි වචනේ, මේක එහෙම ඉක්විලිටි එකක් නැtei කියන එක අවශ්‍ය නැහැ. අපි කට්ටිය ඔක්කොම එක වගේ වුණත් අපි යම් ආකාරයකට හදා ගන්නවා මෙතන. එතකොට මෙතන ගන්න මේ භෝගය කියන එක, කබලිකාර ආහාරය කියන එක මෙතනට ගන්න. එතකොට මේක රූපය. ඉතින් මේක අපි දන්නවා මේ අහංකාරය කියන දැන් මම හුඟාක්ම ගන්න උදාහරණ තමයි අර අවුරුදු 16ක ගැහැණුලා මේ බුදුහාමුදුරු ගත්ත උදාහරණේ. ඒකේ උසත් නැති, මහතත් නැති, සුදුත් නැති, කළුත් නැති, ඔය විදිහට බුදුහාමුදුරු විස්තර කරනවා. අවුරුදු 16ක කෙනෙක් ඒ පුද්ගලයාගේ වර්ණිය නිසා, වන්නිබා වර්ණිය නිසා මේ සුඛක් සොම්නසක් ඇති වෙනවා නේද කියලා. එතකොට ඊ ආකාරයට දැන් අපි ගත්තාම ඔයිට පේනවා මේ අර ලස්සන එක්කෙනෙක් යා තියනව නේද, අහංකාර ගතියක් තියනව නේද. ඒ අවුරුදු 16ක ලස්සන ගෑල් ළමෙක් ගත්තොත් අහංකාර ගතියක් තියනවනේ. ඒ අන්න ඊ විදිහට, ඒ කියන්නේ යා තමන්ගේ භවයේ කියන එක පොඩ්ඩක් වෙනස් ලස්සන විදිහට එකක් හැදිලා කියලා එයාගේ එකක් තියෙනවා. ඕකාරයේ කියන කොට ගන්න උතන ඔය පෙන්නලා තියෙන නම් මේ මේ පොතේ ට්‍රාන්ස්ලේෂන්ස් වලදී මේ ව්‍යාකූල බව කියන එක. ඕක හුඟාක්ම තදින් ওই නිත්‍තිපක්කරණෙත් එක්ක කෙනෙක් හොඳට මනසෙන් බලාගෙන ගියොත් එයාට පේනවා එතන විස්තරයේදී හුඟාක්ම පෙන්වන්නේ මෙතන අරූප ධානයන් කියන ඒවා. ඒ කියන්නේ හරිනම් ඕකාරයේ කියන එක ගන්න මේ අරූප දේවල් නිසා තියෙනා වූ අනුසය කියන එක. අන්න ඒ තත්ත්වයට දුරට ඕක යනවා. අරූපයෙන් තින්නා වූ අනුසය කියන එක. දැන් මෙතන මෙතන මම ලියලා තියෙනවා මෙතන මේ කොහොමාර මේ රූපය කියන එක ඉක්මුවොත් නේද අපිට ওই අරූප කතාවක් තියෙන්නේ. රූපේ ඉක්මුවාට පස්සේ ඕන එක. ආකාස සංඥායතන කියන එක දැන්ට ගන්නකො සරලව. දැන් මෙන්න මේ මේ අපි මේ දැන් බලන පැරග්‍රාෆ් එකත් එක්ක බැලුවාම බුදුහාමුදුරුවෝ කියනවානේ අර හෙල්ලෙන්නේ නැති සංඥා එකක් කියලා. හෙල්ලෙන්නේ නැති එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන කම්පානෝන දේන සංඥාව වෙද්ද ඒ සියලු සංඥාව ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද කියන එක කියන්නේ. එතකොට අපි ඒක සඳහා උදාහරණයක් හැටියට ආකාස සංඥායතන කියන එක ඕකාරයකින් කැලලට දාගන්න. ඉතින් මේ ඔක්කොම අපි දන්නවා මේ පළවෙනි පාර කාම තණ්හා පාර, දෙවෙනි පාර භව තණ්හා පාර, තුන්වෙනි පාර මනෝ සංචේතනාවෙන් එහා පැත්තට තමයි විභව තණ්හාව. අතර අරූපේ කතා කරන්නේ අපි ඒ පැත්තට. එතකොට එහෙනම් මේ චේතනාව කියන එක, වෝකාරය කියන එක මේ පැත්තෙන් ගන්න. වෝකාරය මෙතන අපි අදහස් කරලා තියෙන්නේ මොකද්ද? ආකාස සංඥායතන වගේ ධානයන් කියන ඒවා. ධානය හෝ ධානයෙන් අනුසයන් කියන ඒවා. එතකොට මෙන්න මේකෙදි පෙන්නනවා මෙන්න මේ තුන නිසා, ඒ කියන්නේ භවය, භෝගය, ව්‍යාකාරය නිසා මට අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. මේ තුන හේතු කොටගෙන ඇති වෙන්නේ අහංකාරය. ඉංග්‍රීසියෙන් කියනවා I making කියලා. ඊළඟට පෙන්නනවා ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා කියලා. තත්ත අහංකාරස්සෝ අහංකාරෝ තස අහංකාරෝ බදට්ටාන. ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා. මේ ධම්මේ කියලා කිව්වම මෙතන සංඥා චේතනා කියන එක ගන්නවා. ධර්මයට ආපහු යෑමක් තමයි මේ අත්ත සංඥාවේ තියෙන්නේ. ඇයි මගේ කියලා අරගෙන මේ අත්ත සංඥාව හැදුනේ නේ? එතකොට එහෙමනම් මගේ කියලා අරගෙන යම් කිසි දෙයක් වුණාද ආපහු ඒකටම යන එක තමයි තියෙන්නේ. අර උදාහරණයකට ගන්න අර අවුරුදු 16 ගෑන් ළමයි කතාව. දැන් එයා ලස්සනයි. කණ්ණාඩියට ඉස්සරහට ගිහිල්ලා ඒ පැත්තට මේ පැත්තට එහෙම බලනවා. ආඩම්බරකම අහංකාරකම ගැති වෙලා තියෙනවා. දැන් එයාට ඒ ඇහෙනවා හාමුදුරුවෝ වණක් කියනකොට ඔහොම වෙන්න නම් මොනවද වෙලා තියෙන්න ඕනේ? අතීතයේ මොනවද කරන්න ඕනේ කියලා. දැන් මොකද කරන්නේ? ආපහු ඒකටම යනවා. ඒ දන් දීමක් තියෙනවද? තරහ නොගැනීමක් තියෙනවද? ඒක පවා කරන්නේ ආපහු මොකද අර තරහ ගත්තාම ගැත වෙනවයි කියනවනේ නේද? ඒක පවා කරන්නේ මොකටද? ආපහු ලස්සට වෙන්න. අන්න ඒ විදිහට ආපහු අර බල්ල බඳ ගත්තා වගේ තමයි නැවත නැවතත් අතෙන්ටම යනවා. ධම්මීස උපගමන ලක්කන අත්ත සංඥා. ඒක තමයි මේ පෙන්නලා දාලා තියෙන්නේ. ආපහු ඩියාස් කියන එක, ඒ කියන්නේ සංඥා චේතනා කියන එකට යනවා. එතකොට දැන් එහෙනම් මේකෙන් කියනවා මේක ඇති වුණාම දැන් භවය භෝගයේ ව්‍යාකාරයේ ඕකාරයේ කියන එක නිසා අහංකාරයේ කියන එක ඇති වුණා. අහංකාරයේ හේතු කරන අත්ත් සංඥාවක් කියන එක ඇති වෙලා තියෙනවා. දැන් මෙතන මේකේ හොඳ ලස්සන දෙයක් උත් තියෙනවා. මෙන්න මේ මේක මේ සිංහල පොතේ මේක හරියට ට්‍රාන්ස්ලේට් කරලා නැහැ. ඒක ව්‍යාකූලයි කියලා ඒගොල්ලෝ ලියලා නැහැ එතන මේ කෑල්ල. මේකේ දාලා තියෙන්නේ මේ 132 ඉංග්‍රීසි පොතේ නම් ඒගොල්ලෝ මේක පැහැදිලි කරලා තියෙනවා. මේක පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා තණ්හාව මේ ඇතිවීම කියන එක තණ්හාව ඇතිවීමට මේ ආසන්න කාරණිය වෙනවා කියලා. ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණිය වෙනවා කියලා. හරි බහරි බුදුමයි නේද? එතකොට මෙතන පෙන්නනවා මේ පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. ගැහැණියක් නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. එතකොට අන්න ඒක එහෙම තියෙනවා කියලා මේ පුද්ගලයා අභ්‍යන්තරේ ඇලිනවා. මේක තමයි අහංකාරය කියලා. බලන්න මේ පාලි භාෂාවෙන් කියලා තියෙන අජ්ජත්තං සාරජ්ජති අයං අහංකාරෝ. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ සූත්‍රෙත් එහෙම දේශනා කරන මේ කාන්තාවක් මේ තමන්ගේ මේ ශාරීරිය දිහා බලලා කාන්තාව පුරුෂයාට දෙන්නට මේක කතාව කිව්වේ. මේ දිහා බලලා මේ විදිහට ඊට පස්සේ ඉතින් එතෙන්දී තමන්ට අහංකාරයේ විදිහට අහංකාරය කියන වචනේ එතන පාවිච්චි කරේ නෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අර්ථය කියන දෙයක් මේ විදිහට දැන් මේක ගැන ඇලීමක් තියෙනවා. ඒ ඇලිලා එයා පිටතට බලනවා. එතෙන්දී නම් බුදුහාමුදුරුවෝ කිව්වා දැන් කාන්තාවක් නම් බලනවායි කිව්වා තමන් ඇවිදිනකොට මන් දිහා අනිත් අය බලනවද කියලා. එහෙම කිව්වා තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ තමන් දිහා බලන්නේ නැත්නම් එයාට දුකයි. බලනවද කියලා තේම ඒක කරනවා කියලා. එතකොට මෙතන අහංකාරයක් කියන එක අර අභ්‍යන්තරයේ ඇලිලා. අන්න ඒක අජ්ජත්තං සාරජ්ජති අයං අහංකාරෝ කියලා. මෙන්න මේ අහංකාරය කියනද මෙන්න පිටකෝපදේශේ පෙන්නා දෙනවා මෙන්න මේකයි අහංකාරය කියන එක කියලා. ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ උන් ඇති වෙලා තියෙනවා. දැන් මෙතන ඒ විදිහට මේ වගේ මිසේ රාග සහිත වූයේ බාහිර වූ දේ හොයනවා. මේ විදිහට රාග සහිත වෙලා තමයි බාහිර දේ මං කියේ අර මිනිස්සයා බලනවා කියලා තව එකෙක් එනවාද මං දිහා බලනවාද කියලා. එතකොට බාහිර දේවල් සෙවීමක් කියන එක ඒ විදිහට තියෙනවා. මේක තමයි කියලා තියෙනවා මමංකාරය. මෙතන වෙනවා අයම් මමංකාරෝ. තං යස සාරත් තෝ සාරතෝ බහිත පරිේශති සොයනවා කියන එක නේ පරිේශණය කියන එක තියෙන්නේ. මේක තමයි මමංකාරය. බාහිර දේ හොයනවා කියන්නේ. ඔක හරිය ලස්සනට ගැලපෙනවා. ඔය පිටකෝපදේශේ තව ධර්මයක් තියෙනවා. අර බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා මමංකාරය තියෙනවා කියලා. අපි සාකච්ඡා කරලා තියෙනවා ගොඟාක් ඔය අභිනිවේශ ඩයග්‍රෑම් එක බලපු වෙලාවෙදි. බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා මමංකාරය තියෙනවා. මේක නිසා අපිට සුඛ සංඥා ඇති වෙනවා. මම නිතරම කියන්නේ උදාහරණට අර ඉස්සරහින් එනකොට ඔන්න ලස්සන එක්කෙනෙක් ආපු ගමන් අපි ඒකේ බාහිර වස්තු ඒ මනුස්සයා කියලා නෑ මගේ අතන මෙතන බලන්නේ කියලා මේ මනුස්සයා බලලා අරමුණු ගන්නවා. එතකොට ඒක තමයි අර පරිග්‍රහය වෙලා තියෙන්නේ. ඒ පරිග්‍රහය හේතු කොටගෙන තමන්ට සුඛ සංඥාවක් ඇති වෙනවා. මේ සුඛ සංඥාව හේතු කොටන අර ආපහු යන්නේ ස්පර්ශයට. මං කිව්වේ අර හස්බන්ඩ් ඇන් වයිෆ් දෙන්න එකට ඉඳලා එක්කෙනෙක් මලාට පස්සේ තරුණ ජෝඩුවක එහෙම ආපහු අර හස්බන්ඩ්ගේ මනස යන්නේ අර වයිෆ් එක්ක ඒ අමාකාරුයි සරසංකප්පයන් එක්ක ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මොකද? දැන් වයිෆ්ට ගියා නම් ඕක එයා මැරිලා. එයා මැරුණාම මේ සිත මැරෙනවා. නමුත් මේක යන්නේ ස්පර්ශයට. ඒකේ පෙන්වන සාස්සෝ ස්පර්ශ අනුපගමන ලක්කන කියලා මේ සුඛ සංඥාව. සුඛ සංඥාව නිසා අපි ආපහු යන්නේ ස්පර්ශයටම. ඒක මතකයි නේද? ඒකයිල. ඒ කියන්නේ මේ මෙතන මේ පරිග්‍රහය කියන එකනේ මේ තියෙන ලකුණු කරලා තියෙන්නේ. එතකොට යම්කිසි රූපයක් දැකලා අපි මේ ප්ලෑන් එකක් එහෙම ගහලා ඔක්කොම වෙලා අපි ආපහු මේ ස්පර්ශය කියන තැනටම නැවතත් ගමන් කිරීමක් තියෙනවා. මේකේදී මමංකාරය මමන් ඉන්නේ උඩනේ මමංකාරයක් එහෙම ඇති වෙලා ඒකෙන් සුඛ සංඥාවක් කියන එක තියෙනවා. ඒ සුඛ සංඥාවක් ඇති වෙලා ආපහු ස්පර්ශයටම යන්නේ අර රූපයට යන්නේ නැහැ. දැන් වයිෆ් කෙනෙක් කෙනා මැරිලා හැබැයි අර ඇති වුණා වූ ස්පර්ශය තියෙනවනේ. ඒකට තමයි ඒක යන්නේ. එතකොට අන්නේ කෑල්ල ඔයගලන්ට පේනවා මේ බාහිර උදේ හොයනවා කියලා කියන්නේ රාග සහිත වූයේ බාහිර උදේ සොයනවා. අර සුඛ සංඥාව හේතු කොටගෙන ඒ සෙවීම කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේක මේ මම මේ සරල කරන්න ඒගොල්ලන්ට මේ මේක මම මේ ඉස්සෙල්ලම එක පෙන්නුවේ ඇත්තම කියනවා නම් මේක ආවේ පස්සේ මේ ඊළඟට පෙන්වන ඩයග්‍රෑම් එකේ කැලලක් මේක මේක ඔයගොල්ලෝ හිතන්න මේගොල්ලෝ අංශ 90කින් ඔයගොල්ලෝ කරකවනවා කියලා දකුණු අතට කරකවනවා එතකොට මේ කැලල පල්ලෙහාට එනවා මේ සංඥාව තියෙන කැලල මෙතන මේ පැත්තට එනවා නේද එතකොට මේ කැලල උඩට එනවා මේක තියෙන තැනට එනවා අංශ 90කින් ක්ලොක්වයිස් කරකවන්නේ ඒක කරකෙවුවහම බලන්න ඔන්න මෙන්න මේ කැලල තමයි හැදෙන්නේ. ඔය 1 2 3 මම කලින් ඩයග්‍රෑම් එකෙන් මේක 1 2 3 දාලා තිබුණානේ. ඒ 1 2 3 තමයි මම මේ 1 2 3 කියලා මේ වන් අතපැත්තේ පෙන්නලා තියෙන්නේ. අරක කරකෙවීමෙන් ඇති වෙන දේ. මේක තේරුම් ගන්න මෙන්න මේ ආකාරයට. මේක තේරුම් ගන්න අපි පාණාතිපාතේ කළොතින් අපි දන්නවා මේ ද්වේෂය කියන එක අපිට ඇතිවෙනවා කියලා. නේද? ද්වේෂය තියෙනවා නම් පාණාතිපාතේ කියන එක අපි කරනවා. දෙපැත්තට යන. ඒක අපි අරියටමග භාවනාවන් කරන වෙලාවෙදී සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අපි දන්නවා මේ අදත්තා දාණය කියන එක අදින්නා දාණය නිසා ලෝභය කියන එක ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දාණය ඇති වෙනා එක දෙපැත්තට යනවා කියන එකත් අපි දන්නවා. අරයට මගේ ඔය පිටක උපදේශයේ මේ ධර්මයේ තියෙනවා. ඊළඟට කාමීසු මිච්ඡාචාරා ඒක නිසා අපිට මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමීසු මිච්ඡාචාරය කියන එක තියෙනවා කියන එක අපි දන්නවා. එතකොට මේ ඩයග්‍රෑම් එකෙන් අපි ලකුණු කරන්න පුළුවන් මේ පානාතිපාතේ අදත්තා දාණය කාමී වර්ධවා හැසිරීම කියන එක. දැන් පානාතිපාතය කරනකොට අපි දන්නවා පානාතිපාතය කරන පුද්ගලයා ඒ සතාව මරනකොට ඒ සතාගේ ආයුෂත් ගන්නවා. ශරීරයත් ගන්නවා. ඒ සතා කිව්වේ නෑනේ මගෙන් ගන්න කියලා. එතකොට අදත්තා දාණය පානාතිපාතී කරනකොටම ඒක තියෙනවා නේද? එතකොට ඒ වගේම ඕගලන්ට බලන්න පුළුවන් මේ කාමයේ වර්ධව හැසිරීම කියන එකෙදි ඒකෙදි අර නොදීපු දෙයක් තමයි එතන අරගෙන තියෙන්නේ. එතකොට මේක මේ පැත්තට ඉඳන් මේ පැත්තට යනවායි මේකෙන් පල්ලට එනවායි කියන අර්ථය අපිට පේනවා. මේක මෙහෙම ඇකිලීමක් කියන එක තියෙනවා කියලා. දැන් බලන්න මේ පානාතිපාතී කියන එක ගත්තහම හරියටම මෙන්න මේ ද්වේෂයට යන පානාතිපාතී ද්වේෂය මේක මේ මෝහය හරහා ගමන් කරන්නේ මේක ඔයගොල්ලෝ නෝට්ස් කරලා තියෙනවද මම දන්නේ නැහැ කලින් මේක බැලුවොතින් හැම අපි අර කලින් බලපු ඩයග්‍රෑම් එකත් එක්ක මේකේ බලන්න මේ මෙතන තියෙන්නේ මේ සාරාම්භය එහෙම නේද මේ පලාසය පානාතිපාතී කියන එක මෙන්න මේ පැත්තෙන් ඉන්නේ මේක එකම ලයින් එකට මේක තියෙනවා පානාතිපාතයේ ද්වේෂය මේ ලයින් එකම දිගට ගියොත් මේ පැත්තේ පානාතිපාතය. එහෙම සම්බන්ධතාවයක් මේකේ තියෙනවා. එතකොට මේ මෝහය හරහා තමයි ඒක යන්නේ. අර 1.3 වල ලකුණු කරලා තිබුණේ අපි ඉස්සර ඩයග්‍රෑම් එකේ. අන්නේ ඒක හරහා යනවා. දැන් මේකේ අර්ථය මොකද්ද? මේ ලකුණු කරලා ලියලා තින්නේ ඒක තමයි. මේකේ කියන පෙර වූ මෝහය. පෙර වූ මෝහය. මොකද්ද පෙර වෙච්ච මෝහය? දෝෂ සහිත ජීවත් වීම. ඔක සිංහල ලියාගත්තත් කමක් නෑ මේ මේ වෙන්නේ නැත්තම්. පෙර වූ මෝහේ බ්‍රැකට් එකක් ඇතුලේ දාගන්න දෝෂ සහිත ජීවත් වීම. හයි ඩෑෂ් එකක් ඉරක් ගහලා ලියා ගන්න පානාතිපාතී කියලා. පෙර වූ මෝහය දෝෂ ඒ කියන්නේ බ්‍රැකට් එක ඇතුලේ දාගන්න දෝෂ සහිත ජීවත් වීම පානාතිපාතී. එහෙම නේද අපි ජීවත් වෙලා තියෙන්නේ. පෙර වූ මෝහය අපේ පෙර මෝහය මොකද්ද? ද්වේෂයක් සහිතව ජීවත් වෙලා. පානාතිපාතී කරගෙන අර මං කිව්වේ මං කලින් භවයේ එහෙම සතුන් මරාගෙන ඉඳලා අපායෙම ගියායි කියලා. අන්න ඒ වගේ ඒ ජීවිතයක් කියන්නේ. ඒකේ ඒක විතරක්ම නෙමෙයි. දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කිව්වහම අපි දෝෂය කියන එක අර අපිට ලීයා කියන ලීයෙන් පළඳුනහම ගතියක් තියෙනවා නේද? අන්න ඒ වගේ මේ ද්වේෂ සහිතව ජීවත් වෙනවා කියුවාම මේ දෝෂයි. ඒ කියන්නේ මේ රෝගී සංඥාවක් මගේ කියලා ගත්තොත් ඒකත් එහෙමයි නේද? ඔය අර්ථයෙන් නේද? දෝෂ සහිතව ජීවත් වෙනවා කියුවාම රෝගී සංඥාවක් මගේ කියලා ගත්තත් දෝෂ සහිතව ජීවත් වෙනවා. ඕක තමයි පෙරමෝහය. ඒ කියන්නේ උදාහරණයකට වශයෙන් ගන්න පුළුවන් ආකාස සංඥායතන සංඥාව මගේයි ගැනීම. ඒකත් ඕකට නේද? ওই පළවෙනි එකට ලියලා තියෙන එකටම තමයි ඒක වැටෙන්නේ. පානාතිපාතේ ඉඳන් ආකාසඤ්ඤායතනෙ දක්වාම අපි කතාව කියනවා. මේ ඇතුලින් ලියන කතාවේ මේක තියෙන්නේ. ලිවුඩ්විත් හේත් කියන්නේ දෝෂ සහිතව ජීවත් වෙනවා. දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කිව්වහම මේ සාමාන්‍ය පානාතිපාතේ කරගෙන ද්වේෂ සහිතව ඉන්නවා විතරක් නෙමෙයි. ආකාසඤ්ඤායතන සංඥාවෙන් ජීවත් වීම කියන එක. දැන් මේ ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අපි පෙන්නේ මොකද්ද? ඕකාරේ නේද? ඒකෙන් ඒක තියෙන එකනේ පෙන්නේ මෙන්න මේක සහිතව ජීවත් වෙනවා. ඒකෙන් ඇතුණයි කෝණේ අහංකාරය. නේද? දැන් මේක නේද කරහිලා ගිහින් පල්ලෙහාට. දැන් පේනවා නේද මේක මාට් වෙලා තියෙන හරියටම මෙතෙන්ට. මෝහේ පෙර වූ මෝහය කියන්නේ දෝෂ සහිතව ජීවත් වීම. එතකොට ආකාසම් පානාතිපාතේ හෝ ආකාසඤ්ඤායතන ආදී ඒ ධානයන් සහිතව, ඒ කියන්නේ සික් සංඥාවක්. සික් සංඥාව කියන්නේ අපි දන්නවනේ හුඟාක් දැන් ඩයග්‍රෑම් වල බල්ලා නේද? අර මිද්දේ සහිතව සංඥාව කියන්නේ. එතකොට ඒක පළවෙනි කතාව. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එකේදී කියනවා දැන් අවිද්‍යාව, මේකත් ලියාගන්න. දැන් අවිද්‍යාව බ්‍රැකට් එකක් ඇතුලේ දාලා ලියාගන්න. ලෝභ සහිතව ජීවත් වීම. අදත්තාදානයි. හයිපන් එකක් දාලා ලියන්න අදත්තාදානයි කියලා. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම බ්‍රැකට් එක වැහුවා. ඊට පස්සේ ලිව්ව අදත්තාදානයි කියලා. හරි නේද? දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? රැකියාවක් කරගෙන ජීවත් වෙනවා. රැකියාවක් කරනවා කියවම අදත්තාදානයි නේද? ඒ කියන්නේ අපි සාකච්ඡා කරලා තියෙනවානේ මේ කමුතෙන් කියන්න ඕනේ නේ. මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. එතකොට දැන් ඒක පේනවද මේ? අදත්තාදානීය, අවිද්‍යාව, ලෝභය. ඒකනේ මේ කියන්නේ. මේ තුන එකට සම්බන්ධයි නේද? මේ යට ධර්මයේ මෙහෙම සම්බන්ධ වුණා වගේ මේ උඩ ධර්මයේ අදත්තාදානීය, අවිද්‍යාව, ලෝභය. උඩින් එක ඒ විදිහට සම්බන්ධයි. එතකොට දැන් අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ගත්තාම කොයි කැලේ දෝකට එන්නේ? මෙන්න මේක නේද? කබලිකාර ආහාරය කොහොයන්නේ? රසාවට යන්නේ නේද? එතකොට මේක අංශ කණුවකින් කරකෙව්වහම හරියටම ගිහිල්ලා පළුව ෆිට වෙනවා. මෙතෙන්ට හරියටම අවිද්‍යාව මේක මෙහෙමයි කියන්නේ. ඒ දැන් තියෙන අවිද්‍යාව. ඊළඟ එක තමයි කාමයේ වරදවා හැසිරීම. ඒකත් ලියා ගන්න පුළුවන්. කාමයේ වරදවා හැසිරීම, කාම සංඥාව, හයිපන් එකක් දාලා ලියන්න. කාම සංඥාව ඩෑෂ් එකක් දාලා ආයෙ ලියන්න. මෙහි ඇලීම තමයි අභිනිවේෂය කියලා. දැන් මෙතන අපිට පේනවා, දැන් ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකත් එක්ක බලුවාම මෙතන මැද්දේ තිබුණේ සංඥාව නේද? මේ සංඥාව තමයි මේක ඇතුළට ඇදෙන්න පටන් ගන්න. මෙතන මේ අභිනිවේෂය වෙලා තියෙන්නේ ඒක. මෙන්න දැන් අපි කතා කරනවා කාම සංඥාව. මෙන්න මේක නිසා තමයි මේ කාම සංඥාව කියන්නේ. බලන්න බුදුහාමුදුරුවනේ පානාතිපාත අදින්නා දාන කාමසුමිච්ඡාචාර කොච්චර දුරකට ගෙනහිලා තියෙනවද කියන එක. ඒ තරම් දුරකට තියෙනවා. මේවයි සම්බන්ධතාවය ඒ තරම් පේනවා. එතකොට මෙන්න මේක හේතු කොටගෙන මේ විදිහට ඇති වුණායින් පස්සේ මෙන්න මේ තුනම, ඒ කියන්නේ අභිනිවේෂය, අවිද්‍යාව, මෝහය, මේ තුනයි නේ තියෙන්නේ. මෙතන අවිද්‍යාව තියෙනවා, මේ මෝහය තියෙනවා, අභිනිවේෂය තියෙනවා. මෙන්න මේ තුනම මෙන්න මේ ග්‍රන්ථය ඇතුළට ඇදිලා යනවා. මොන ග්‍රන්ථය ඇතුළට? ඉදං සච්චාභිනිවේෂ කාය ග්‍රන්ථය කියන එක. මේක තුළට ඇදිලා යනවා. මේ තුනම ඇදිලා යනවා. දැන් අපි කියනවා මේව තමයි සත්‍ය කියලා. මොනවද සත්‍යය කියලා කියන්නේ? මේ 1 2 3 කියපු කතාවල් නේද? මේ කතාව මම අදත්තාදානය කරගෙන ජීවත් වෙලා ඉන්නවා. පෙර මෝහය, පානාතිපාතේ, අර කාම සංඥාව. මේක සහිතව මම ඉන්නවා කියන එක තමයි මේ කියන්නේ. මේ ටික ඔක්කොම මේක ඇතුළට ඇදෙනවා. මේක මම සමාධියෙන් දැක්කා. මේක හරි විශාල ධර්මයක්. මේක දකින්නවා කියන එක මේ තුන මේක ඇතුළට ඇදෙනවා. එදන් සත්‍යබිනේදී මේක තමයි අපි දැන් සත්‍යයි කියලා කියන්නේ. මේ මොන තමයි මිනිස්සු කියන්නේ ඕක නේද? අනේ මේ රස්සාව මේ ඕගොල්ලෝ භාවනා කරනවා මොකද්ද මේ? මේ රස්සා කරලා කාලා බීලා ජීවත් වෙලා ඉන්න. අර එයා කියන්නේ ওই කතාව තමයි. එදන් සත්‍යබිනේ වේස කාය ග්‍රන්ථේ මේ විදිහට තමයි ජීවත් වෙලා ඉන්න ඕනේ. මේ ඔය මේ අලි අල්ලන්න යන්න එපා. මේ වගේ නේ කියන්නේ මෙන්න මේ වගේ. මේක කරගෙන ජීවත් වෙන්න. ඉතින් ඕකම තමයි මිනිසුන්ට ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී
මේ එතනදී අනිත්‍යන අධිනේ සංකේතිත වචන තුනකට
ඒ සිදුවීම සිදුනහම මේ ටික ඔක්කොම ඒක ඇතුලේ. අදිඨානය මම එහෙම ජීවත් වෙනවා කියන එකත් ඉදන් සත්‍යාබිනිවේෂ කායග්‍රන්ථයේ ඇතුළේ. අබිනිවේෂය උතෙන් දියනවා කියන එක අපි දැන් කියවන්නේ. අනුසයත් ඕක ඇතුළේ. මෙහෙම තමයි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඔක්කොම ටික මේක ඇතුළට යනවා. එතකොට මේ පරමාසයයි පරමාසය ඉදන් සත්‍යාබිනිවේෂ කායග්‍රන්ථයේ ඇතුළට ඇදෙන. මෙන්න මේක මේ පස්පල්ලේ හැඳිලා තියෙන එකයි. මේ පරාමාසය කියන එක මේ පරාමාසය හැදුනේ කොහොමද? අපි මුලින් කල්පනා කරනවා මං සීලබ්බත උපාදානිය නේද? සීලබ්බතයන් ඇති වෙනවා මම මෙහෙම මම ඉංජිනේරින් විභාගික කරලා ඉවරලා මම ඉංජිනේරුවෙක් වෙනවා මම දොස්තර වෙනවා ආදී වශයෙන් ඊට හදාගෙන තියෙනවා නේද? තවත් ආකාරයකට කෙනෙක් කල්පනා කරනවා මම සීල් ගන්නවා සීල් රකින්නවා සීල් රැකලා මට පුළුවන්කම තියෙනවා අර දිවි ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට දිවි ලෝකයට යන්න කියලා නේද? එතකොට ඒක සඳහා සිල් රකින්න. අන්න ඒ විදිහට ඒකේ ක්‍රමයක් තියෙනවා. අන්න ඒකනේ අපිට පරාමාසයට ගිහින් දෙන්නේ. මම මේ විදිහට කරනවා ඒකේ ප්‍රතිඵලය කියන එක තමයි පරාමාසය තියෙන්නේ නේද? ඒකේ තියෙන ලක්ෂණය තමයි මේ අබිනිවේෂය කියන එක ඒකේ එක ලක්ෂණයක්. වරදවා වටහා ගැනීමයි අබිනිවේෂය කියන එක. දැන් මේක ඇතුළට ඇදෙන ඇදෙන්නේ මොන අවස්ථාවේද? මේ පරාමාසය මේක ඇතුළට ඇදෙන අවස්ථාවන් තියෙනවා මේක මේ පැත්තට ඇදෙන අවස්ථාවන් දැන් අපි මෙතෙන්දි පෙන්නන්නේ මේ පරාමාසය මේක ඉහළම ධර්මයක් කියන්නේ එකයි මේ පරාමාසය මේ ඉදන් සත්‍යාවිනිවස කායකන්තයේට ඇදෙන අවස්ථාව කියන එක මේක ඇදෙන අවස්ථාව සිද්ධ වෙන්නේ මේ ප්‍රසන් මොහොමන්ට් එකේදී මේ මොහොතේදී යම්කිසි ආකාරයකට යම්කිසි දෙයක් අපි කෑමක් කනකොට හරි මේව කරනකොට හරි අතීතය ගැන හිතන්නේ නැත්තම් අතීතය ගැන හිතන්නේ මම දැන් ඉඳිනවා දැන් කනවා දැන් රසක් තියෙනවා නේද අතීතය ගැන හිතන්නෙත් නෑ අනාගතය ගැන හිතන්නෙත් නෑ අන්න ඒ අවස්ථාවේදී මේ තණ්හාව මගින් තමයි මේක ඇතුළට ඇදිලා යන්නේ ඒකත් ඔන්න ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් ඔබේ ලියලා නම් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් පරාමාස ඉදන් සත්‍යාපි නිවේස කායග්‍රන්ථයට ඇතුළට ඇදෙන්නේ මේ මොහොතේ ඒ කියන්නේ අතීතය ගැන නොසිතයි අනාගතය ගැන නොසිතයි මේක සිද්ධ වෙන්නේ තණ්හාව මගින්. ඇතුළට ඇදෙන්නේ තණ්හාව මගින් කියන එකයි කියන්නේ.
ඒක සිද්ධ වෙන්නේ හැබැයි සංඥාව අල්ලගෙන ඉන්නවා.
අල්ලගෙන ඉන්නවා. හොඳට අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්න නැත්නම් ඒක වෙන්නේ නැහැ. මේක ඇදෙන අවස්ථාවනේ පෙන්නන්නේ. මේ වෙලාවේදී අහනුයි මමනුයි එකට ඉන්නේ. අර පෙන්නුව නේද මම රතු පාට ඉර දෙකකින් අහණින් මම මේකට එක්කව වෙලා ඉන්න අවස්ථාව කියලා. අන්න ඒ ලයින් එකේ ඉන්නේ කවුද? සංඥාව නේද ඉන්නේ. මතකද? ඒකේ ඉන්නේ. එක ලයින් එකක්. අහණුයි මමනුයි තණ්හාව මගින්. තණ්හාව නිසා ඒක උනායි කිව්වේ. අහන් සහ මමන් එකට එකතු වී සිටිනවා. මෙතෙන්දි ගත්තාම දෙවෙනි කාරණේ තමයි මේ පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙකම එකයි. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙදෙනාම එකයි මෙතෙන්දී. ඒ මොහොත ගැන කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නව නේද හතරවෙනි පාරේ අවිද්‍යාව මුඩ තියෙන්නේ නේද? අවිද්‍යා යෝගේ එහෙම තියෙන්නේ. එහෙම වෙලා නේද 1.3 අර අවිද්‍යා ආශ්‍රය මෝහය කියන තැනට එහෙම එන්නේ. ඊට පස්සේනේ මෝහය තියෙන්නේ. එතකොට පෙර අවිද්‍යාව පස්සේ මෝහය. අවිද්‍යාව භුක්ති විඳිනවා නේද මෝහය එතකොට. පස්සට ආවයි කියන්නේ ඒක භුක්ති විඳිනවා. මෝහ සල්ලේ ඉන්නේ අපි අල්ලගෙන සංස්කාර අල්ලගෙන කරකවනවා කියන්නේ. ඒකේ අවස්ථාවක් කිනවා මෝහයට ආහාරය වෙලා තියෙන්නේ සංස්කාරය වෙලා තියෙන්නේ අවිද්‍යාවයි. අන්‍ය අවස්ථාව. අවිද්‍යාවම තමයි සංස්කාරය වෙලා තියෙනවා. අවිද්‍යාපච්චය සංකාරා කියනවා නේද? මේක කතා කරන්නේ මෝහයෙන් සල්ලෙන් කරකවනවා කියන්නේ මෝහයට ෆීඩ් වෙන දේ අවිද්‍යාව. අවිද්‍යාවේ තියෙන අපටි වේදේ නේද? නොදන්නාකම. ආන්න දැන් එනවා නේද සංඥාව කියන්නේ. අන්න ඒක තමයි සංඥාව. මොනවද තියෙන්නේ? සුභයි, සුඛයි, නිට්ටයයි, කියලා අත්තනිත්ත කියලා ගත්ත සංඥාවක් ටික. අන්න ඒ ටික තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් බලන්න දැන් එහෙමනම් අපිට මේ හොඳා පැහැදිලි මේක ඇතුළට ඔක්කොම රිංග ගත්තේ මොනවද කියන එක. මෙන්න මේ විදිහට කරහෝල බැලුවාම තිබුණේ මොකද්ද? අනිත් පැත්තේ තිබුණේ භව භෝග ඕකාර කියන. ඒ තුන කරකෝල පෙරල බැලුවාම අංශ ගණුවකින් කරකෝල මෙන්න මේ කසට රිංග ගත්ත ඔන්නේ විදියට වචන තුනකින් කියනවා නම් මෙන්න මේ තුන් දෙනා උඩින් ඉන්නවා අවිද්‍යාව මෙතනින් තියෙනවා අබිනිවේෂය සංස්කාරවලට අබිනිවේෂයලානේ තියෙන්නේ නේද අබිනිවේෂය මෙතන ඇවිල්ලා මොහේ බලන්න එක ලස්සන්ට පෙරලලා ගිහිල්ලා මේකට ඇවිල්ලා තියෙනවා කාමසු මිච්ඡාචාරය කියන එක මේක අපි ලියාගත්ත නේද කාම සංඥාව කියලා. ආ එතකොට මේ කාමසු මිච්ඡාචාරය ඒක කාම සංඥාව. ඉතින් ඒකනේ අබිනිවේෂය කියලා කියන්නේ. ඒකට තියෙන සංඥාව මගේ කාමයන්ට කාමසු මිච්ඡාචාරය කියලා කියන්නේ end point එක. ඒක කාමසු මිච්ඡාචාරය කියන එකේ ගත්තාම මේ මේ කල්පනා කරලා බලන්න දැන් පයිරස් ඩිස් එකක් වෙන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් වුණොත් මම කොහොම හරි මම ඇදලා ගන්නවා මටයි කියලා ගන්න අත්දේ තියෙනවා නේද අන්න එතෙන්දී පේනවා නේද දැන් මගේ හැසිරීම එක හරි නැති කියන එක ඒක ඩීප්ව යනවා එතන බැලුවාම ඒ සංඥාවන් කියන එක ගත්තාම එතකොට දැන් අදත්තාදානිය කිව්වොත් අපි කතා කරනවා නේද ගාම ගැඹුරට අදත්තාදානි සාමාන්‍ය මිනිස්සෙක් කියනකොට කියන්නේ මොකද්ද මේ මේ කාගේ හරි දෙයක් හොරකම් කරනවා කියන එක දැන් අපි කියනවා රජී රැකියාවක් කරනවා නම් අදත්තාදානි කියන එක. ඒ වගේ තමයි අරක එහා ගෙරෝල තමයි ඒ කාමසු මිච්ඡාචාරය කියන එක. ඒක තමයි අබිනිවේෂය. ඒක ඒ දෙන්න මෙතන සම්බන්ධයි. ඒකනේ අපි ලියාගත්තේ කාමයේ වර්ධවා හැසිරීම, කාම සංඥාව මෙහි ඇලීම අබිනිවේෂය. කාම සංඥාව කැලීමක් නේද?
ඔක්ක අපි
එක කොහොමද සම්බන්ධන්නේ? يعني බවයේ කියන මට අන්න කොහේ දෙවෙනි කාරණා. ඔව්. එතන අපි පරමාසකයන් කියන ඕනේ ඒක ටික ට්‍රාන්ස්ෆෝම් කරලා තියෙනවා. ඔව්. ඔක්කොම ටික මේක මේකම තමයි අතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මේක දැන් අපි මේ පැත්තෙන් ඇදගෙන යනවනේ සුබයි සුකයි අත්ත කියලා මේ පැත්තට ඇදගෙන යනවනේ. ඉතින් මේ පැත්තට ලණුවක් දාලා ඇද්දොත් මොකද වෙන්නේ? කම්බි දාලා ඇද්දා ආ පේනවනේ අර ප්ලෑන් එක ගහන තැනට ගෙනකම් අර දැන් මේ අබිනිවේෂයේ තියෙනා වූ මේ ලයින් එක මේ තියෙන කඹ දාලා තියෙන්නේ දැන් කඹේ දාලා ඇදගෙන යනවා නේද උඩ තියෙන තුන කර කර වහ මොකද වෙන්නේ මෙහෙම තියෙනවා මේක පෙරලෙනවා මේ පැත්තට ඉතින් මේ පෙරලිල්ල තමයි වෙන්නේ ඒක පෙරලිල්ල තමයි මේක හැදිලා තියෙන්නේ මේක හැදිලා මේක ඇතුළට ගියා ඉතින් මේවම සත්‍යයක් කියලා ඉතින් මේ පාරවල් ටික ඔක්කොම ලකුණු වෙලා තියෙනවා කරන වැඩේ එකයි අරෝ එකෙන් පෙන්නලා දීලා තියෙන්නේ. දුර මේක ඇතුළට මේක යනවා කියන්නේ. ඒ වගේම උතන තියෙනවා මේක අවශ්‍ය නැහැ මේක ඔයගොල්ලෝ සමාධියකින් දකින්න නම් ඇරෙන්න. ඒ කියන්නේ අහං සහ මමං එකතු වුණාම මේ ඉදං සත්‍යාබිනිවේෂය පරාමාසයට ඇතුළු වෙනවා. දැන් මේ මේක මේ පැත්තේ තියෙන ධර්මයන් මෙහාට ඇදෙන එකක් තියෙනවා. මේ පැත්තේ තියෙන ධර්මයන් මෙහාට ඇදෙන එකක් තියෙනවා. එතකොට මේකේ එක අවස්ථාවක් තියෙන මේ අහනුයි මමනු එක්කව වෙන පොයින්ට් එක අපි පෙන්වන්නේ ඉස්සෙල්ලා. අන්නේ පොයින්ට් එක ඇති වුණායින් පස්සේ මේ ඉදං සත්‍යාවේ නිවිසේ මේකට ඇදෙනවා. මේ අපි මේ කතා කරන මොහොතේ වෙනස මොකක්ද එිනා? දැන් මෙතෙන්දී අපි කොමන්ව කිව්වා මේ දෙන්න එකට ඉන්න අවස්ථාවක් කියන එක. මෙතන වෙනස මොකක්ද මේ මේ මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමයි මේක මේ පැත්තට ඇදෙන්නේ. සාමාන්‍යයෙන් පරාමාසයට තමයි අපි ගන්නෙ ඔක්කොම දේවල්. අර පැත්තේ දිනන පරාමාසයට ගන්නවා. මේක තමයි මේ අන්තිම මෝහයට යන්නේ කතාව මේ තියෙන්නේ. ඒ වෙලාවෙදි තමයි අපි හරියටම තීරණයක් අරගෙන මේක සත්‍යක් කියලා අපි අරගෙන තියෙන්නේ. මෙහෙම ජීවත් වීමම සත්‍යක් කියලානේ අපි මේ කියාගෙන ඉන්නේ නේද? ඔන්නෝකයි අපි මේ කියන්නේ. අන්තිමට අදත්තාදානෙ කරගෙන හරි පානාතිපාතේ කරගෙන හරි කාමවර්ධව ඇසිරීම කරගෙන හරි ජීවත් වීම කියන එක තමයි මේක තියෙන්නේ. දැන් අපි මේ ඩයග්‍රෑම් එකේ මේ පළුව බැලුවා නේද? මේ පළුවත් එක්ක සම්බන්ධයි. මේ පළුවත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක තමයි ওই ඊළඟ ඩයග්‍රෑම් එක. මේකන් අපි අද කරන්නේ නැහැ. මේ ආයතන තුන භාවනාව ඕගොල්ලෝ බලලා තියෙනවා නම් ඕගොල්ලන්ට මතකද අවසානයේ පෙන්නවා මේ කාම විතක්කේ නිසා කාමයේ වරදවා හැසිරීම මෝහය නේද? 4 5 6. දැන් බලන්න ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ 4 5 6. ඒක තමයි මේ ෆිට් වෙලා තියෙන්නේ මේ පැත්තට. එතකොට මෙතන මේක ක්ලොක්වයිස් මේව කළාම ඒ කැලල ඇති වෙනවා. ඉතින් මේ පෙන්වන්නේ අන්තිමට මොකද්ද? මේ විදිහට කරයින් පස්සේ ওই ඩයග්‍රෑම් එක මේක ඇතුළට ඇදෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ දෙක එකහො වෙනවා කියන එකනේ නේද? දැන් උනහම මොකද්ද වෙලා තියෙන්නේ? අභිජ්ජාව චේතනාව. මේවා ඔක්කොම එකට එක වෙලා තියෙනවා නේද? ඊළඟට අපිට මේ වේදනාව තියෙන්නේ දෝමනස්සේ කියන එක. ඕකනේ තියෙන්නේ. එතකොට මේ පරමාසයයි මේකයි දෙන්නම එකට දැන් ඇතුළු වෙලා තියෙනවා. මේ පැත්තේ තිබුණේ මොකද්ද? කාම සංඥා. කාමී වරදවා හැසිරීම අබිනිවේෂේ කාමී කියලා කිව්වන්නේ නේද? ඒ වචන වලින් කිව්වේ. ඒක තමයි මේ තියෙන මේ කාම සංඥා. දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද මෙතන කියන්නේ? අනිච්චා භික්කවේ කාම. තුච්ඡා මුසා මෝස ධම්ම. මයාකතමත මේකම් භික්කවේ බාලලාපම. මේක තමයි මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ. ප්‍රතිඵලය ඇතුළට දිනේ මොකද්ද? කාම සංඥාව නිසා ඇති වෙන්නේ මොකක්ද අපිට? දෝමනස්සය පමණයි. මේකේ මේ ලකුණු වෙලා තියෙන දෝමනස්සය පමණයි අපිට ඇති වෙන්නේ. ඉතින් අවසානයේට පුද්ගලයා මොකද්ද වෙන්නේ? මේ බයගතිය යනවා. මේ විදිහට මේ කාමයෙන් ගැන කතා කරලා ඉතින් මේ විදිහට ගත්තාම බයගතියට යනවා කියන එක ඒක තියෙනවා. එහෙම නැත්නම් මේක අනිත් පාරට ගියා නම් ඉතින් මෝහෙන් අගති ගමන කියන එක තියෙනවා. ඉතින් අන්ත දෙකම මෙතන තියෙනවා. අපි දැන් මෙන් පෙන්නලා තියෙනවා මේ රූපේ හේතු කොටගෙන කතාව. ඕකාරය කියලා ගත්තා, අරූප ධාන ඒක ගත්තාම දෙන්නම හිටිය අපි අර මෝහය කතා කරනකොට අපි පෙන්වන්නේ දෙන්නම ඉන්නේ එකේමයි කියලා නේද? මෙතන පෙන්වන්නේ මේ මෝහය කියලා කියන්නේ ද්වේෂය මත අනුව ජීවත් වීම කියන්නේ පානාතිපාතය කියලා. මෙතෙන්දිමනේ අපි ඕකාරය ගැනත් කතා කළේ. ඒ කියන්නේ රෝගී වූ සංඥාව මගේ කියලා අරගෙන ජීවත් වීම කියන මෝහය කියන එක. එතකොට ඒ ඔක්කොම මේක ඇතුළට ගිහිල්ලා තින්. ඉතින් එහෙම වුණායින් පස්සේ අපිට තියෙන මේ දෝමනසය කියන එක තමයි. එතකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවා කාම සංඥාව කියන එක. මේ පැත්තෙන් පේනවා දෝමනසය කියන එක. මොන උච්චරයි උත්තරය කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ අපි ඔය පෙන්නුවේ එක, ඒ කියන්නේ මේ සංඥාව දැන් එහෙම මේ தත්ත්වයට ආවම මේ සංඥාව ලාභයක් කියලා ගන්නවද මේ පුද්ගලයා? මේ සංඥාවන් කියන එක දෝමනස්සේ නම් මෙතන ඇති වෙන්නේ මේක ලාභයක් කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. එතකොට හඤ්ඤාව ලාභයක් කියලා නොවේ කියලා පවසලා තමයි මේ පුද්ගලයා මේවා නිරුද්ධ වෙනවන්නම් අන්නේ යම්කිසි ආකින්චන්න සමාධියක් වේද, ඒ සමාධි ශාන්තයි ප්‍රණිතයි කියලා තමයි මේ හත් වෙනි ධ්‍යානට ගියේ පළවෙනි කාරණය. ඊළඟට බුදුහාමුදුරුවෝ නැවතත් දේශනා කරනවා, මහණෙනි නැවත අනිකක්ද කියන්නේ, ආර්ය ශ්‍රාවකතමේ ආරණ්‍යයකට පැමිණියේ වූ වෘක්ෂ මූලිට පැමිණියේ වූ ශුන්‍යාගාරයට පැමිණියේ වූ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. ඒ කියන්නේ ශුන්‍ය මිදං අත්තේන වා අත්තනීන වා කියලා කල්පනා කරනවා. මෙසේ පිළිපන්නා වූ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදයි. පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ, ප්‍රඥාවෙන් හෝ මිදෙයි, රහත් වේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේය. මහණි මේ දෙවෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේ දෙවෙනි කාරණේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක ඕගොල්ලෝ දැකලා තියෙනවා, දිගටම අපි භාවිතා කරපු ධර්මයක්. අපි අර ප්‍රඥා ඩයග්‍රෑම් එක තියෙනවානේ. මේ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අපි දන්නවානේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ඇති වෙලා මනෝමය කායකින් ඉන්නවා. මැරුණාට පස්සේ අපි දන්නවා අපි දුකයි, මේ ශරීරේ නැති අවස්ථාව, ඒ දුකේ තියෙනවා. ඉතින් මෙතින්දී අපි බැලුවා මේක අනිත්‍ය නම් ඒක ශරීරේ නැතිකම අනිත්‍යයි, අත් දුකේ තියෙනවා. අනිත්‍ය නම් දුක්ඛ නම් ජාතින් දන් ජරාවට යනවා කියන්නේ විපරිණාමයටපත් වෙනවා. එහෙමනම් මගේ කියලා ගන්න වටිනවද? අන්න ඒ විදිහට මේකේ ගමන් කිරීම. ඉතින් හුඟ දෙනෙක් අපි පුරුදු වෙලා තියෙන මෙන්න මේ ක්‍රමයට යන්න තමයි. අර අතෙන්දි පෙන්නන්නේ මේ පුද්ගලයා මුදවටම පළවෙනි කාරණේ වෙන්නේ අර කෙනෙක් කල්පනා කරනවා මේ සංඥාව ලාභයක් නෙමෙයි කියලා. තේරුම් ගන්න ඕනේ මේකේ අන්තිමට මොකද්ද මට ඇති වෙන්නේ? දෝමනස්සේ කියන එක. එහෙමනම් මේ කාම සංඥාවන් ඕනම සංඥාවක් ලාභයක් නෙමෙයි කියන එක කල්පනා කිරීමෙන් තමයි පළවෙනි කාරණේ. ඉතින් දෙවෙනි කාරණේ බුදුහාමුදුරු කියනවා මෙන්න මේ විදිහට ගමන් කිරීමෙන් අපි හුඟාක් පුරුදු වුණේ මෙන්න මේ ක්‍රමයට භාවනා කරන. මොකද ධර්මයේ දිහා බලලා, ඒ කියන්නේ මගපල චිත්තයන් භාවිතා කරලා ඒ විදිහට ගමන් කරනවා. අනත්තා කියන එකට ගමන් කිරීම. එකක්වත් මේ රූපය, ශබ්ද, ගන්ධ ඒව මොනක්වත්, එහෙම නැත්නම් මේ වේදනා, සංඥා, සංස්කාර මේවා එකක්වත් මගිය කියලා ගන්න දෙයක් නැති කියන එක කල්පනා කිරීමෙන්, ඒ කියන්නේ මෙන්න මේ 10 වෙනි කොටුට ඇතුල් වීමෙන් තමන්ගේ හත් වෙනි ධානයේ තියෙන ලයින් එකනේ අපේ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ මේ තියෙන්නේ නේද? 10ට ඇතුල් වුණා. ඒකෙදි අපිට එනවා මේ ලයින් එකේ ඉන්නවා කියන එක තමයි මේ හත් වෙනි ධානය කියන එක තියෙන්නේ. ඒක දෙවෙනි කාරණේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මානෙන් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමින් මිසේ කල්පනා කරයි. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක් නැත. නුඹ යන කිසිවක් නැත්. නුඹගේ මම යන කිසිවක් නැත. මෙසේ පිළිපන්නා වූ බහුලකට වාසය කරන්නා වූ සිත ආකීචන් ආයතන සමාධි හේතුයි පහත. පැහැදීම ඇති කල මේ ආත්මේ ආකීචන් ආයතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. රහත් වේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණිකවගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥානට සමාන වේ මේ කාරණේ ඇත. මේ තුන්වෙනි ආකීචන් ආයතන සමාධියට හිත වූ ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. මේ කියන්නේ මේ ක්ලේශයන් දුස්චරිතයන් ඒවා කොමේ ඒවා අයින් කරලා මේවා කිසි දෙයකට තමන්ගේ ඇල්මක් නැතිකමයි කියන එකයි. රාගයක් කිසිම දෙයකට ඇල්මක් නැතිකම. මගේ කියලා දෙයක් නැති කියලා. දැන් මේ වෙලක් වෙලාවට ඔය ගෙවල් වලත් කියනවනේ ධනියෝ එකක්වත් මගේ නෙමෙයි මං ඔය අතහැරලායි කියලා. දැන් සාමාන්‍ය ඔය ආච්චිලා හැම කියන අවස්ථාවල් තියෙනවනේ. අන්න ඒක, ඒ කියන්නේ අවබෝධයක් ඇතුව නෙමෙයි තන් අල්ලගෙන ඉන්න එකක්. මේකෙදි එහෙම නෙමෙයි, මේකේ අමාකාරකට මේ දේවල් දැකලා දැන් සමහර අය කියනවනේ ඕක නේද? මේ එකක්වත් මගේ නෙමෙයි කියලා. ඉතින් අර දේවල් ඇති වෙලා තමයි මේක ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේකටවත් ඒ රාගයක් කිසිම දෙයක් ඇතිකම නැතිකම හේතු කොටගෙන ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේකට ගමන් කරන්න. මේක තුන්වෙනි කාරණේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මානින් නැවත අනිකක්ද කියන්නේ ආර්ය ශ්‍රාවකතුමනි මිසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝ වෙද්ද, පරලෝ යම් කාමයෝ වෙද්ද, මෙලෝ යම් කාම සංඥාවෝ වෙද්ද, පරලෝ යම් කාම සංඥාවෝ වෙද්ද, මෙලෝ යම් රූපයෝ වෙද්ද, පරලෝ යම් රූපයෝ වෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝ වෙද්ද, පරලෝ යම් රූප සංඥාවෝ වෙද්ද, කම්පාන වන ධාන සංඥාවෝ වෙද්ද, යම් ආකින්චන් ආයතන ධාන සංඥාවෝ වෙද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් ඒ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තිය, ඒ ප්‍රණීතිය, මේ පිළිපන්නා වූ බෞල කොට වාසය කරන්නා වූගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහයි. මේ ආත්මේ පැහැදීම ඇති කල්ලි මේ භවයේදීම නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණයක් තියෙනවා. මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හිතු ප්‍රතිපදාවයයි කියන ලැබෙන්නේ. ඉතින් අපි දන්නව නේද මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණ කියලා මේ අපේ තියෙන්නේ. අපි කියවනේ තෝරගන්නේ යම් කිසි දෙයක් තීන මිද්ද අවස්ථාවේදී. දැන් ෂර්ට් එකක් බලන්න ගියාම මේ ෂර්ට් එක කොලර් එක දිග වැඩි කියයි, අත දිග වැඩි කියයි, පාට හරිනෑ කියයි, ඕම් කියලා ඉතින් අර කඩේ බැලුවා, මේ කඩේ බැලුවා, අන්තිමට අනේ ඔන්නෙ තියෙන එක ගන්නවා කියලා ගත්තා. ඉතින් ඕගේ ওই විදිහට තියෙනවනේ, සාරි ගන්න ගියත්, ඕක ගත්ත ගියත්, ගෙවල් ගන්න ගියත් හැමතැනම තීන විද්‍යන අවස්ථාව ගන්න තීරණ නේද? එතකොට මේ මෝහෙන් ගන්න තීරණ තමයි මේ සංස්කාර. මොනවද මේ සංස්කාර? අපි මේ කතා කරන්නේ මේ ධාන සංඥා කියන ඒවත් ඇවිල්ලා තීන විද්‍යෙන් ගත්ත අපිට ටිකක් සැපක් සනීපයක් ඇති වෙලා තියෙනවා. ඒකමනේ දැන් ආහාරය ගත්තාම සැපක් සනීපයි කියලා නේ කල්ලාගෙන තියෙන්නේ. ඒතර මොහින් ඒක අල්ලගත්තා. ඊට පස්සේ ඒව අතහැරලා ඊට පස්සේ ධානයන්ට ගිහලා දැන් බොහොම හොඳයි, සැපයි සනීපයි, දරා ගන්නත් බැරි තරම් ප්‍රීතියක් තියෙනවා, එහෙමයි කියලා. ඒත් දැන් ඒක අල්ලගෙන තියෙනවා. එතකොට ඒව තමයි මේ ධ්‍යාන සංඥාව. එතකොට අන්න ඒවා මේ කතා කරන්නේ තීන විද්දෙන් මෝහෙන් ගන්නා තීරණ තමයි. ඔන්න ඕක ලියා ගන්න පුළුවන්. ඔන්න ඕගලන්ට තීන විද්දේ අවස්ථාවේදී මෝහෙන් ගන්න තීරණ තමයි සංස්කාර. ඒ තීරණ වශයෙන් අදහස් කරේ ධ්‍යාන සංඥා කියන එක. අන්න ඒව මගේ නොවේ කියලා ගන්නවා. ඒ මගේ නොවේ කියලා ගැනීමෙන් තමයි මෙන්න මේ නිම සංඥානා සංඥායතනෙට යන්නේ. තීන මිද්ද අවස්ථාවේදී මෝහෙන් ගන්න තීරණ බ්‍රැකට් එකක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන් ධාන සංඥා කියලා. ඒව තමයි සංස්කාර කියලා කියන්නේ. ඒව මගේයි නොගැනීම. රෝගී සංඥාවක් නේ අපි ගන්නෙ නේද? හත්වෙනි ධානයේ තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කිව්ව වමනිය කියලා නේද? එතකොට ඒක වමනිය කියන එක ගත්තමගේ කියලා. ඒක වමනිය කියන එක ගත්තොතින් තමයි ඒකේ ඒ සංඥාව පවත්වාගෙන ඉන්නවා. ඒක මගේ නිමි කියලා ගත්තොතින්. එතන ඉවරයි. කොයි එකේ ගියත් මට ඇති වෙන්නේ දෝමනස්සේ කියන එක අර අපි ඉස්සෙල්ලා බැලුවානේ නේද? ඒක තේරුම් ගත්තම ඕනම සංඥාවකින් අන්තිමට උත්තරේ උච්චරයි. එහෙමනම් ඒකින් අපි අයින් වෙනවා. එතකොට එහෙම වුණා.
එතකොට මේ ධානය සපයි කියලා
සපයි. මම මෙතන හොඳ තැනකට මම ගියා කියලා නේ කියන්නේ. මම හොඳ තැනකට ගියා, මම මෙතෙන්ට වෙලා ඉන්නවා. අර කුඩා ගාඩන් එකේ නතර වෙලයි කියලා කියන්නේ ඕකනේ. මෙතෙන්ට ගිහිල්ලා මගේ සිතවිල්ලක් තියෙනවා, මම මෙතන ඉන්නවා, මෙතන ටිකක් ඉන්නවා, මෙහෙම ඉන්නවා. ඒක අල්ලා ගැනීමක් තියෙනවා. ඒක මගේ පයි කියලා ගත්තාම ඔය නෙව සංඥාසන්තයට ඔය විදිහට යනවා. එතකොට තථාගතයන් වහන්සේ ඉතින් අපි දන්නවා මෙතන මේ පල්ලෙහා කෑල්ල කපලා ඉවරලා මේ උඩ ලයින් එකේ තමයි ප්‍රඥා ඩයග්‍රෑම් එක නම් ඒ නෙව සංඥා නා සංඥා යතනි කියන එක තියෙන්නේ කියලා. මෙහෙම වදාළ කල්ලි ආයස්මත් ආනන්ද ස්ථීරතෙම භාගතුන් වහන්සේට මෙසේ කිව්වේ. ස්වාමිනි, මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොවන්නේ, නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් අපි කතා කරලා නේද ටික ඉස්සෙල්ලා. පෙර අවිද්‍යාව, පෙර මෝහය, දැන් අවිද්‍යාව කියලා. ඔය අර්ථේ නේද ඔය කියන්නේ? ඒකනේ මේ කියන්නේ බුදුහාමුදුරු. මේ ආනන්ද හාමුදුරුව පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම්, ඒ කියන්නේ කලින් පාණාතිපාතිය වගේ දේවල් කරගෙන ඒ ආකාසඤ්ඤායතනි වගේ දේවල් කියන එක අල්ලාගෙන හිටියා කියන එක නේද? එහෙම නැතිනම් ඊළඟට දැන් කර්ම රැස් නොකරන්නේ නම් දැන් අවිද්‍යාව කියලා කිව්වේ ඒ කතාවනේ නේද? දත්තා දානියත් එක්ක සම්බන්ධ කරලා ලියාගත්තේ අපි. නොවන්නේ නම් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි කියලා. උපේක්ඛා පටි ලබති. ස්වාමිනී, මේ මහානතම පිරිණිමේද? පිරිනුවම් පානෝද කියලා අහනවා. ආනන්දේ, මේ ඇතෙම් මහණෙක් පිරිනුවම් පාන්නේ. මේ ඇතම් මහණෙක් මහණෙක් පිරිනුවම් නොපාන්නේ වදාළා. ස්වාමිනී, යම් හේකින් මේ ඇතම් මහණෙක් පිරිනුවම් පාන්නේද? ඇතම් මහණි පිරුණාන පාන්නේ ඊට හේතු කවරේ? ප්‍රත්‍යකවරේ. ආනන්දේ, මේ ශාසනයේ මහණතෙම මෙසේ පිළිපන්නේ වේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවති. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොපවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ඛා ලබ හෙතේ උපේක්ෂාවට මමේ මගේ සතුටු වේ. මමේ මගේ කියා ගනි. මගේ තෘෂ්ණාවෙන් බඳගන්නේ. එතකොට මේ උපේක්ඛාවක් ඇති කරගත්තා. උපේක්ඛාව මගේ කියලා ගත්තා. අර නිවන පැත්තක තියෙද්දී මැද මේ ගමන යනකොට ගාඩන් එකක හරි කොහේ හරි නතර වෙලා ඒ උපේක්ෂාවට සතුටු වන්නව මම යනාදී කියනව තෘෂ්ණාවෙන් බැස ගන්නව උපේක්ෂාවට විඥාණය ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීමයි. ආනන්දේ, දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරිනුවම් පාන්නේ නොවේ. මහාන් ස්වාමීනි, දැඩි කොට අල්ලා ගන්න ওই මහානතෙම කුමක් දැඩිසේ අල්ලා ගනිද? නෙව සංඥා නා සංඥායතෙන් පොදාලේ. ස්වාමීනි, මේ මහානතෙම වනාහි දැඩි කොට අල්ලා ගන්න ශ්‍රේෂ්ඨ වූ භවය අල්ලා ගනි. ආනන්දේ, මේ මහානතෙම වනාහි දැඩි කොට අල්ලා ගන්න ලබුණු ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ, මේ නෙව සංඥා නා සංඥායකේද මේ වනාහි දැඩිව අල්ලා ගන්න ලබුණු ශ්‍රේෂ්ඨ භවය. මේ බුදුහාමුදුරුව දේශනා කළ තැන මේ මනුස්ස ලෝකෙදී පළක් කට්ටිය කියන්නේ මේ මනුස්සයා තමයි හොඳම මේකයි කියලා නේද? ඉතින් බුදුහාමුදුරුව පෙන්නනවා මේ දැඩිවල අල්ල ගන්නවා නම් ශ්‍රේෂ්ඨ භවය මොකද්ද? නිවන සංඥා. නිවන සංඥා. ඉතින් අල්ල ගන්න නැති මනුස්සයාට ඔක්කොම එපා නිවන. මනුෂ්‍ය ලෝකයේ කියන එක නෙමෙයි මේ මේකේ ලොකු කතාව තියෙන්නේ. ඉතින් තථාගත ඉතින්කට උදාහරණයක් හැට දෙනවා මේ බුදුහාමුදුරු බුදු වෙන්න ඉතින් බුදුහාමුදුරු මෙහි බුදු වෙන්න යම් වූ හේතුවක් තියෙනවා. ඒ හේතුවෙන් නිසා මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. ආනන්ද මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් යම් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද හේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකිය. ඒ තෘෂ්ණාවෙන් බැසගන්නො සිටී. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ එහි බැසගෙන නොසිටිනා වූ ඔහුගේ ඒ අසුරු කලාව විඥානන්තේ වේද ඒ දැඩි කොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ වදාසෙයි. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි. ස්වාමීනි මේ සමාපත්තිය අසුරු කොට බාගතුන් වහන්සේ විසින් ඕගයන් ඊතර කිරීම වදාන්නදී ස්වාමීනි ආර්ය වූ මුක්ෂය කවරයි. ආනන්දේ මේ ශාස්ත්‍රයේ ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝ වෙත පරලෝ යම් කාමයෝ වෙත මෙලෝ යම් කාම සංඥාව වෙත පරලෝ යම් කාම සංඥාව වෙත මෙලෝ යම් රූපයෝ වෙත පරලෝ යම් රූපයෝ වෙත මෙලව රූප සංඥාවෝද පරව රූප සංඥාවෝද යම් කම්පා නොවන ධාන සංඥාවෝත්ද යම් ආකින්චනායතන සංඥාවෝත්ද යම් නිව සංඥා නාසඤ්ඤායතන සංඥාවෝද මේ සියල්ල සක්කාය නම් වේ. මේක තමයි මේ ඕන් බොඩි එක සක්කාය කියලා කියන්නේ. ඒ සක්කාය කෙරේ දැඩි අල්ලා දැඩිසේ අල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් විදීමක් වේද ඒ අමූර්තය නම් වේ. ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පානෝන ධ්‍යාන සමාධියට හිතු ප්‍රතිපදාව දේශනා කරනවාදී. ආකින්චනායතන සමාධියට හිතු ප්‍රතිපදාව දේශනා කරනවාදී. හේම සංඥා නාසඤ්ඤායතන සමාධියට හිතු ප්‍රතිපදාව දේශනා කරනවාදී. ඒ සමාධි ඇසුරු කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවාදී. ආර්ය මොක්ෂය දේශනා කරනවාදී. ආනන්දේ ශ්‍රාවකයට වැඩ ගැමති අනුකම්පායත්තාව ශාස්ත්‍ර විසින් අනුකම්පා බුදවා කටයුතු යමක් වේද මා විසින් ඒත් ඔබට කරනවාදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වේද මේ ශුන්‍යාගාර වේද ආනන්දේ ධ්‍යාන කරව සමාධිය උපදවා ප්‍රමාදනව පසුව පසුතැවෙනව ඔබට ඔබගේ අනුශාසනා වේ. භාගතුන් වහන්සේ මේ වදාළසේක සතුට සිත් ඇති ආනන්ද ස්ථිරතම භාගතුන් වහන්සේගේ වචනින් සතුටින් පිළිගත්තේ. එතකොට මේ සම්පූර්ණ මේ ඔක්කොම සක්කාය කියන එක කල්පනා කළා. ඒක අතහැරීමක් තියනවාද අල්ලගැලීමක් නැතුව නිවාණයට යන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුව මේකෙදි දේශනා කරා. ඉතින් මේක මේ භාවනා කරන්න මේ ගොඩාක් ක්‍රම ඕගොල්ලෝ දන්නවා. එතකොට දැන් මේ මේ සූත්‍රයේ දැන් අපි බලලා තියෙනවා දීර්ඝ වශයෙන් අපි අර 10 වෙනි කාරණේට ගිහිල්ලා යන එක හුඟක් භාවිතා කරලා තියෙනවා. ඒකට අමතරව මෙතන මේ භවභෝග වෝකාරයේ නිසා ඇතිවෙනව මෙන්න මේ ඩයග්‍රෑම් එක භාවනා කරනවා නම් මේක තේරෙනවා නම් මේකේ විශාල ධර්මයක් උතන තියෙනවා. යන්න පුළුවන් ඉහෙලම කෙරවල උතන තියෙනවා. එතකොට ඒ අර්ථය අනුව කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් භාවනා කරන්න පුළුවන්. ඉතින් අන්තිමට පේනවනේ මේ උත්තරේට හම්බෙලා තියෙන මොකද්ද කියන එක නේද? මේ කාම සංඥාවක් යම් කිසි ආකාරයකට තියෙනවද? දෝමනස්සය තමයි උත්තරේ හැටියට ඇවිල්ලා තියෙන්නේ. යන්නේ බයෙන් අගතියටයි කියන එක දන්න. එතකොට මේ මේ විදිහට භාවනා කරන්නත් පුළුවන්.
අර අභිනිවේෂයයි මේකයි මේ තුනම මේක ඇතුළට ඇදිලා යනවා. අර ඒක ඒ කතාව එතන තියෙනවා. මේ අහනුයි මමුණු එක්කහුව වෙලා තියෙන අවස්ථාවක් මේකත්. අහනුයි මමුණු එක්කහුව වෙලා තියෙන තවත් අවස්ථාවක් තියෙනවා. ඒක ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි. ඒ අනිත් පැත්තට ඇදෙන. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ පරාමාසයේ මෙහා පැත්තෙන් තියෙන වේදනාව නේද? දැන් මෙතන මේ පොඩියට ලකුණු වල තියෙන ලෝභය තියෙන මොකක් ඈතනේ මෙතන වේදනාව තියෙනවානේ. වේදනාවයි පරාමාසය අතර තියෙන තණ්හා. එතකොට බලන්න මේ හරියට රබර් පටියක් කියලා හිතන්නකො තණ්හාව. අභිනිවේෂය කියන්නේ රබර් පටියක්. එතකොට මෙතන මේ ඔබ්ජෙක්ට්ස් අපි හිතමු තියෙනවා කියලා. මේ වගේ මේ මෙතන එක බඩුවක් තියෙනවා. මෙතන තව භාණ්ඩයක් තියෙනවා. මේ රබර් පටියකින් මේක මෙහෙම කරලා තියෙනවා. එතකොට රබර් පටිය මම මේ පැත්තට මෙහෙම අදින අවස්ථාවද? එතකොට අර පැත්තේ තියෙන ඒවා මේක සත්‍යයක් කියලා මම මේක ඒ සත්‍යයක් කියලා මම කලින් ඇති කරගෙන තියෙනවානේ මෝහෙන්. ඒ දේ මොකද වෙන්නේ දැන් මෙහාට? ඇදිලා යනවා. මෙතන පෙන්නනවා මේ අපි මේකදී අපි මේ සත්‍ය කියන එක හදන්නේ කොහොමද? සත්‍ය කියන එක කියන්නේ මේ මේවා සත්‍යයක් කියලා මේ බොරු සත්‍යයක් මුසාව කියන එක හදන්නේ කොහොමද කියන එක මෙතන පෙන්නනවා. මේ අවසාන ඩයග්‍රෑම් මේ පෙන්වන්නේ ඒක තමයි. මුසාව හදාගත්තේ කොහොමද කියන එක. හදාගත්ත මුසාවනේ ඊට පස්සේ කලින් හැදුව දැන් පරිහරණය කරනවා. ඒක නිති අනේ අවස්ථාවදී අර පරාමාසයට යන ආහාරි මම මේක රස්සාව කරලා ජීවත් වෙනවා. ඊළඟට කල්පනා කරනවා හා මම මේ විදිහට මම ප්‍රොමෝෂන් එකක් ගන්නවා. ආදි වශයෙන් තමන් ගන්නවානේ. එතකොට අර මුසාව අරගෙන ඉවරයි. මේක මේ මුසාව හැදෙන්නේ හැටි මුසාව හැදුනට පස්සේ මේක හැදෙන හැටි. ඉතින් ඔය මේක ඇතුළට යන එක තියෙනවා. ඔක්කොම ඇදලා මේක ඉදන් සත්‍යව නිවසේට යන එක තියෙනවා. අභිජ්ජාවෙන් තමයි ඔක්කොම උත්තරේ දෝමනසෙ. මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙලා තියෙනවා. මෝහය කියලා කතා කළේ ඒක නිසා ඇති වෙලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා අන්තිමට ගත්තාම මෝහයේ මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ජාව අභිජ්ජාවෙ දෝමනසෙ. ඔය අර්ථයට තමයි ගිහිල්ලා
තියෙන්නේ. එතකොට සම්බුත්පටි හරිම අවිද්‍යාවසම
දිට්ඨිය ඇයි? මේවත් රබර්පටි හැටියට ගන්න. මේ උඩ තියෙන ඒවත් මේ අවිද්‍යාවත් මේක ඇතුළට ගත්තා. මෝහයත් මේක ඇතුළට ගත්තා. යට සැකිල්ලක් තමයි නේද බලුවා. මේක එක කෑලි එක එක ඇතුළට ඇතුළට බහිනවා. කොහොමද ඔයගොල්ලන්ට හිතෙන්නේ? දැන් මේ ඒ කියන්නේ දැන් ditta dhamma කියලා කියන්නේ මේ තමන්ට මේ මොහොතේ තියෙනවානේ යම් කිසි සංඥාවක්. කාමයන් කාම සංඥාව මේ මොහොතේ තියෙනවා. එතකොට මේ කාම සංඥාව දැන් කෙනෙක් කල්පනා කරනවා මම හොඳයි. දැන් මම මේ විදිහට කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි මං දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මට ඉන්නව නම් ඒට වඩා හොඳට පුළුවන්. දැන් බුදුහාමුදුරු කිව්වනේ අර මහන්නේ මෙහෙම සිල් ගත්තාම මේ ලෝකයේ යම් කිසි ධනයක් වේද, අංග මගද රාජ්‍යවල යම් කිසි දෙයක් වේද, මේ වගේ නෙමෙයි මේ චතුර්මහා රාජිකේ බොහෝ කාලයක් ජීවත් වෙනවානේ. ඒකේ ධනයන් බොහෝම අධිකයි. එතකොට දැන් අන්න එතෙන්දී අල්ල ගන්නවනේ දෙක. එතකොට ඒ කියන්නේ පස්සේ මේ වෙලාවේදී මට යම් කිසි එකක් දැනුණාම පස්සට මම තව එකක් අල්ල ගැනීමක් තියෙනවා. පසු සංඥාව. ඒ කියන්නේ දැන් කෙනෙක් හිතනවා මම දැන් දුප්පත්. ඒක නිසා මට උච්චරම මට රස ආහාර හරි මට දේවල් හරි නැහැ. හැබැයි මං කොහොම හරි ඊළඟ පාර නම් මේක වරද්ද ගන්න නැහැ. මං හොද්දට මහන්සි වෙලා ඉගෙනගෙන හොද්දට හොයනවා කියලා. එහෙම නැත්නම් මං මහන්සිලා මම සල්ලි තව වැඩියෙන් හොයනවා කියලා කල්පනා කරනවා. මොකටද මේ පසු සංඥාවට නේද? පස්සේ සැප වෙන්න කියලා. අන්න ඒ වගේ. ඒකට අර දිව්‍ය ලෝක කතාව කිව්වෙත් ඒ වගේ.
දැක්කම මේ
අර භාවනා කළ මං කිව්වේ ඒකනේ. අර භාවනා කරලා ගිහිල්ලා පුද්ගලයේ ඒ මේ මනුස්සයා මේ හොඳට දැන් හෙම්බත් වෙලා තියෙන. දැන් මෙයාට තේරෙනවා මේකේ ගන්න කිසිම ආකාරයකින් දෙයක් ඇත්තේ නැති කියලා. එතකොට දැන් තමා කියලා කතා කරනවා එක කතාවක් තියෙනවා. එහෙම ගන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. මමයි කියලා කතා කරනවා. දැන් මට කෙනෙක් කියන්න පුළුවන් තමා කියලා නේද? එතකොට මේ තමා කියලා බාහිර වශයෙන් කිව්වත් මෙතන මං කියනවා මේකේ ගතියුත්තක් ඇත්තේ නැහැ. අර ශුන්‍ය මිදන් අත්තිනවත්තිනේ වෙනවා කියන අර්ථයම තමයි මෙයා දැන් ඒක ගැන හිතන්නේවත් නැතුව මේකේ ගැඹුරට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ රාගයේ වශයෙන් එයාට පේනවා මෙතන තියෙන ওই දේවල් ටික තමයි කියන්නේ. මෙහෙම භාවනා කරනවද තේවිලා ඉන්නවද? මං අහන්නේ ඉච්චරයි ප්‍රශ්නේ. එහෙනම් හොම් භාවනා කරමු.